නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ චත්තින්ස සත්තපදා වේදි තබ්බාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මේ දිනවල විශේෂයෙන්ම සලායතන විභංග සූත්‍රය මුල් කරගෙන ධර්ම දේශනාවක් පවත්වන්න උත්සාහවන්ත වෙනවා. සලායතන විභංග සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ තුන්වෙනි කොටසේ නැත්නම් තුන්වෙනි පොතේ විභංග වග්ගයේ තමයි අන්තර්ගත වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ සලායතනයන්ගේ ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන්, ඒ සම්බන්ධයෙන් පිළිපැදිය යුතු ප්‍රතිපදාව සම්බන්ධයෙන්, ඒ වගේමයි බුදුරජාණන් වහන්සේ අනුගමනය කරන එහෙමත් නැත්නම් යම්කිසි ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් අනුගමනය කරන සතිපට්ඨාන ධර්මයන් තුනක් පිළිබඳව විශේෂ හැඳින්වීමක් මේ සලායතන විභංග සූත්‍රයේදී ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට මේ සලායතන විභංග සූත්‍රය භාගතුන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ ඉඳද්දී සමන් වහන්සේ විසින්මයි දේශනා කරන්නේ. ඒ කියන්නේ විශේෂ කරුණක් මුල් කරගෙන නෙමෙයි, මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ධර්මයක් දේශනා කරන අදහසින්, එහෙමත් නැත්නම් දහම් කරුණක් කියලා දෙන අදහසින් තමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් එතකොට සලායතන විභංග සූත්‍රයේ උද්දේශයේ කොටස් කීපයක් අන්තර්ගත වෙනවා. එකකින් අපි කරුණු කීපයක් මේ වෙනකොට සාකච්ඡා කළා. එකක් තමයි විශේෂයෙන්ම මේ ආයතන සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ මුල ඉඳන් කරන විග්‍රහය. ඒ කියන්නේ ඇතුළත ආයතන 6 දැනගන්න කියලා කියනවා, බාහිර ආයතන 6 දැනගන්න කියලා කියනවා, විඥාන 6 දැනගන්න කියලා කියනවා, ස්පර්ශ 6 දැනගන්න කියලා කියනවා. ඊළඟට මනසේ හැසිරීම් 18ක් දැනගන්න කියලා කියනවා. ඉතින් අපි මේ සූත්‍රයේ එන ඒ දැනගැනීම් සම්බන්ධයෙන් පොඩ්ඩක් වෙනත් පැත්තකින් අවධානය යොමු කළොත් මම මේ පෙන්වන රූප සටහන මේ පින්වුතුන්ට පේනවා ඇති. අපිට පුළුවන් සම්පූර්ණයෙන්ම මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන ඒ ක්‍රමය, එහෙමත් නැත්නම් ඒ පෙන්වන අවබෝධය ටිකක් මේ විදිහට සරලව පැහැදිලි කරගන්න ආධ්‍යාත්මික ආයතන 6ක්. එතකොට මේ සියල්ලම අපි තුල තිබෙන අපි කෙනෙක් පුද්ගලයෙක් මමෙක් වශයෙන් හඳුන ගන්නා, මිනිස්සෙක් වශයෙන් හඳුන ගන්නා මේ අපි තුලම තියෙන දෙයක් ගැන තමයි මේ කතා කරන්නේ. එතකොට ආධ්‍යාත්මික ආයතන 6 ඇස, කන, නාසය, දිව, කය, මනස වශයෙන් සරලව හඳුන ගන්න පුළුවන්. හැබැයි මේවායි ආයතනික ක්‍රියාකාරීත්වය තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ නිකම්ම නිකං ඇහැ නෙමෙයි, ඒ ඇහෙන් රූපයක් බලනකොට තමයි ඇහි කාර්යය සිද්ධ වෙන්නේ. එහෙම නැතුව ඇහැ පියාගෙන ඉඳද්දී අපි ඒකට ඇහැ කියන ආයතනය වචනය පාවිච්චි කරන්නේ නැහැ. දැන් චක්ඛායතනය කියනවා මිසක් නිකම්ම නිකං චක්කු කියන එක නෙමෙයි මෙතෙන්දි අදහස් වෙන්නේ. ආධ්‍යාත්මික ආයතන 6 කියලා කියනකොට චක්ඛායතනය, සෝතායතනය, ගහනායතනය, ජීවහායතනය, කායායතනය, මනායතනය. ඔය විදිහට තමයි අපි නිවැරදිව හඳුන ගන්න තියෙන්නේ. ඉතින් එතකොට එතන තියෙන ඒ ආයතනික ක්‍රියාකාරීත්වය, එහෙමත් නැත්නම් ආයතනයක් වශයෙන් යම්කිසි කටයුත්තක් කරන ආකාරය, කටයුතු රාශියක් කරන ආකාරය, එය හිතත් එක්ක ගනුදෙනු කරන ආකාරය, ඒ තුලින් ලොකු කාර්යභාරයන් රසක් ඉෂ්ට කරන ආකාරය තමයි මේ ආයතනයක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. දැන් එයාට එතකොට තනියෙන් ක්‍රියාත්මක වෙන්න බෑ. එයාට අවශ්‍යයි බාහිරින් ලැබෙන යම්කිසි ගෝචර භූමියක්, බාහිර ආයතනයක්. ඒක තමයි රූප ආයතනය, සද්ධා ආයතනය, ගන්ධ ආයතනය, රස ආයතනය, පොට්ටබ්බ ආයතනය, ධම්මා ආයතනය කියලා බාහිර ආයතන හයක් වශයෙන් පෙන්ලා තියෙන්නේ. එතකොට මේ දෙන්නා නිරන්තරයෙන්ම එතකොට ගනුදෙනු කරගන්නවා. ඇහැ රූපයත් එක්ක, කන සද්ද එක්ක, නාසය ගඳ සුවඳ එක්ක, දිව රසත් එක්ක, කය ස්පර්ශත් එක්ක, මනස විවිධ මනසට එන අරමුණුත් එක්ක නිතරම ගනුදෙනු කරනවා. ඒ වගේමයි මේවැය තියෙනවා යම් පමණක ඊටම අදාළ ලක්ෂණ. ඒ කියන්නේ ඇහැ රූපත් එක්ක පමණයි ගනුදෙනු කරන්නේ. සද්ද නැත්නම් මේ කන සද්දත් එක්ක පමණයි ගනුදෙනු කරන්නේ. නාසය ගඳ සුවඳත් එක්ක පමණයි ගනුදෙනු කරන්නේ. දිව රසයන් සමග පමණයි ගනුදෙනු කරන්නේ. කය ස්පර්ශයන් සමග පමණයි ගනුදෙනු කරන්නේ. හැබැයි මනසේ තියෙන විශේෂත්වයක්, මනසට පුළුවන් මනසට එන අරමුණු සමගත් ගනුදෙනු කරන්න. ඒ වගේමයි රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අර අනිකුත් ආයතන පහෙන් එන අරමුණු සමගත් ගනුදෙනු කරන්න පුළුවන්. එතකොට මනසේ යම්කිසි විශේෂත්වයක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේවන් නිසා හටගන්නා විඥාන හය ගැන දේශනා කරනවා. ච විඥාන කාය වේදි තබ්බා. ඇහත් රූපයත් නිසා චක්කු විඥානය, ඊළඟට කනත් සද්දත් නිසා සෝත විඥානය, ඊළඟට නාසයත් ගඳ සුවඳත් නිසා ගහන විඥානය, දිවත් රසත් නිසා ජීවහා විඥානය, ඊළඟට කයත් ස්පර්ශයනුත් නිසා කාය විඥානය, මනසත් මනසට එන අරමුණුත් නිසා මනෝ විඥාන. මේ විදිහට විඥාන හයක් හඳුනා ගන්න පුළුවන්. මේ විඥාන හයම හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්ත විඥාන හයක්. ඒ නිසා මේවා ඇවිල්ලා සකස් කළ විඥාන වශයෙන්, අභිසංකත විඥාන වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේක පස්සේ අපිට හඳුනා ගන්න පුළුවන්, මීට හාත්පසින් වෙනත් විඥාන මට්ටමකුත් ධර්මයේ ඉගැන්වෙනවා. නමුත් මෙතනදී කතා කරන්නේ මේ සරලව අපේ හිතක පහළ වෙන ඒ හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස් වෙච්ච ඒ අභිසංකත විඥාන. ඊට පස්සේ මේ විඥාන අනිවාර්යයෙන්ම එතකොට හේතුන් නිසා සකස් වෙච්ච බවත් හොඳින් අපි මතක තබා ගත යුතුයි. ඇහත් රූපයත් තමයි ප්‍රධාන සාධක වෙන්නේ චක්කු විඥානේ හටගන්න. ඊට අමතරව යාට ආලෝකය අවශ්‍යයි, ඒ වෙතට යොමු වෙච්ච අවධානය අවශ්‍යයි. ඔන්න වගේ තවත් සාධක ඉතින් මේකට බලපානවා. ඉතින් ඒ අනුව අපිට අනිකුත් ආයතන සම්බන්ධනොත් හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ මේ තුන් දෙනා දැන් එකට කටයුතු කරනවා. ඒ කියන්නේ ඇහත් රූපයත් නිසා හටගත් චක්කු විඥානයත් නැවත නැවත ඒ කටයුත්තේ නියැලෙන්න නියැලෙන්න, නැවත නැවත ඒ කටයුත්ත නිතැතින් සිද්ධ වෙන්න සිද්ධ වෙන්න අපිට හැඟෙන්නේ මෙතන ඇහැ තියෙනවා, කන තියෙනවා, මේ රූප තියෙනවා, චක්කු විඥානය තියෙනවා. මගේ හැඟීමක් තමයි ඒකේ තියෙන බොහොම වේගවත් බව නිසා අපිට හැඟෙන්නේ. ඒතර මේක මේ නැවත නැවත සිදු වෙන්න මේ තුනේ සුසංයෝගයක්, මේ තුනේ ඒකරාශී වීමක් මත ගොඩනගෙනවා චක්කු සම්පස්සය. එමත් නැත්තම් ඇහැ මූලික කරගත්ත ස්පර්ශයක් හට ගන්නවා. ඒකතර චක්කු සම්පස්සය වශයෙන් හඳුනා ගන්න පුළුවන්. මේ අන්දමින්ම කනේ සිද්ධ වෙන සෝත සම්පස්සයක්, ඊළඟට නාසයේ සිද්ධ වෙන ගාහන සම්පස්සයක්, දිවේ සිද්ධ වෙන ජීවහා සම්පස්සයක්, ඊට පස්සේ කයේ සිද්ධ වෙන කාය සම්පස්සයක්, මනසේත් සිද්ධ වෙන මනෝ සම්පස්සයක් හඳුනා ගන්න පුළුවන්. එතකොට මේ ස්පර්ශය කියන එකත් එතකොට හේතුප්‍රත්‍යයෙන් සකස් වෙලා තියෙනවා. අර සාධක තුනම අවශ්‍යයි මේ එක එක ස්පර්ශයක් සිද්ධ වෙන්න. දැන් මේ ස්පර්ශය ගත්තාම තවත් ටිකක් එයා ඉදිරියට මේ කතාව අරගෙන යනවා. ස්පර්ශයට පුළුවන් වේදනා පැන නංවන්න, ස්පර්ශය නිසා වේදනා පැන නගිනවා, ඒ වගේම ස්පර්ශය නිසා සංඥා පැන නගිනවා, ස්පර්ශය නිසා සංස්කාරත් පැන නගිනවා. වෙනත් වචන වලින් කියනවා නම් ස්පර්ශය නිසා විඳීම් සිද්ධ වෙනවා, ස්පර්ශය නිසා විවිධ හඳුනා ගැනීම් සිද්ධ වෙනවා, ස්පර්ශය නිසාම විවිධ ක්‍රියාකාරකම්, විවිධ නිර්මාණශීලී දේවල්, මනසේ හටගන්නා විවිධ කුසල් අකුසල්, ඒ සංස්කාර සියල්ල ස්පර්ශය නිසා, ස්පර්ශය පදනම් කරගෙන, ස්පර්ශය මූලික කරගෙන තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ මේ බුදුරජාන් වහන්සේ තවත් අවධානය යොමු කරන පැත්තක් තමයි මේ මනසේ හැසිරීම, අට්ඨාරස මනෝප විචාරා. එතකොට මේ මනසේ සිදුවෙන හැසිරීම් අර අපි කතා කරපු මේ විඳීම් මූලික කරගෙන තමයි විස්තර කරලා තියෙන්නේ. ඒ කියන්නේ ඇහෙන් රූපයක් දැක්කහම අපිට ඒ නිසා යම්කිසි සතුටක් පහළ වුණා නම් අපි ඒ රූපය දිහා තවදුරටත් බලනවා, තවදුරටත් විමසා බලනවා, ඒකේ අංග ප්‍රත්‍යංග තව පැහැදිලිව දැක ගන්න, තව තව සුළු සුළු ඒ විස්තර පවා තේරුම් ගන්න, කුඩා කුඩා විස්තර පවා තේරුම් ගන්න, තව තව රස විඳින්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට පහළ වෙනවා යම්කිසි සතුටක්. දැන් සතුට නිසාමයි දැන් මේක තව තව බලන්නේ, ඒ තුල හිත හසුරුවන්නේ. ඒ නිසා සොම්නසක් පහළ වෙනවා. ඊට පස්සේ ඇතැම් වෙලාවට අපිට ඇහෙන් බලන්න වෙනවා අකමැති දර්ශනත්. ඒ නිසා හිතේ දොම්නසක් පහළ වෙනවා. හැබැයි ඉතින් නැවත නැවත හිත ඒ තුල හසුරුවනවා. සමහරට ඇහැ පියාගත්තත් සමහරට ඒක මතක් වෙලා එනවා. ඒ රූප සංඥාව මතක් වෙනවා. ඒ රූප සංඥාවේ හිත හසුරුවනවා. කෙසේ නමුත් මෙතෙන්දී ඒ අපිට ඇහැට ලක් වෙන රූපේම නැවත නැවත හිත හැතිරීම තමයි විස්තර වෙන්නේ. එතකොට මේ හිතේ දොම්නසක් ජනනය වෙන එබඳු රූපයක හිත නැවත නැවත හසුරවන්න හසුරවන්න ඒ තුළින් නැවත නැවත දොම්නසක් හිතේ පහළ වෙනවා. ඊළඟට ඇතම් රූප තියෙනවා, ඒකෙන් විශේෂ සොම්නසක් පහළ වෙන්නෙත් නැහැ, දොම්නසක් පහළ වෙන්නෙත් නැහැ. ඒකෙන් පහළ වෙන්නේ එක්තරා උපේක්ෂා සහගත වේදනාවක්. එහෙමත් නැත්නම් ඒකාකාරී ගතියක්. සමහර විට ඒකත් ඌමනාවෙන් අපි බලනවා. අපිට යම්කිසි හේතුවක් තියෙනවා. ඒ සඳහා අපි හිතමු ඒකේ තියෙන ඒ කරුණු ටික ඉතාම වැදගත්. එහෙමත් නැත්නම් ඒ තුලින් හිතේ ඒකාග්‍රතාවයක් හදා ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙතන කාමච්ඡන්දයක් හරි ව්‍යාපාදයක් හරි නැති නිසා හිතට යම්කිසි සහනයක් තියෙනවා. ඉතින් මේ කුමන හෝ හේතුවක් නිසා අපි මේ අවස්ථාවේදී ඒ උපේක්ෂාවක් උපදවන ඒ රූප දිහාත් වැඩි වැඩියෙන් බලන්න, විස්තර සහිතව බලන්න උනන්දු වෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම භාවනාවකදී බොහෝ සෙයින් සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම භාවනාවකදී අපි ඉස්සරහට ගන්න කමටහන් විශේෂ සතුටක් හෝ දුකක් ජනනය කරනවා වෙනුවට විශේෂයෙන්ම ඒකාකාරී බවක් උපේක්ෂාවක් තමයි අපේ හිතේ ඇති කරන්නේ. නමුත් ඉතින් අපි දන්න නිසා ඒකේ තියෙන වටිනකම අපි ඒක නැවත නැවත බලනවා, විස්තර සහිතව බලන්න උත්සාහන්ත වෙනවා, කිට්ටු වෙලා බලන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට අර උපේක්ෂා වේදනාව තමයි අපේ හිතේ බලපවත්වන්නේ. ඉතින් මේ අන්දමින් බුදුරජාණන් වහන්සේ මේ ඇහැ මූලික කරගත්ත වේදනා ප්‍රභේද තුනක් සොම්නස, දොම්නස, උපේක්ෂා කියලා අපිට පෙන්නනවා. ඒක ඇත්ත වශයෙන්ම අර ඒ අරමුණේ නැවත නැවත හිත හැසිරීම තුලින් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඇහැ මූලික කරගෙන ලබන අරමුණේ හිත නැවත නැවත හැසිරීම තුලින් තමයි අපිට අත්විඳින්න හම්බෙන්නේ. ඉතින් මේ අන්දමින් අපිට තේරුම් ගන්න පුළුවන් ශබ්ද සම්බන්ධේනොත්, ගන්ධ සුවඳ සම්බන්ධේනොත්, රස සම්බන්ධේනොත්, ස්පර්ශ සම්බන්ධේනොත්, ඊළඟට මනසට එන අරමුණු සම්බන්ධේනොත් අපිට මේ අනුම දැනගන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් මනසට යම් අරමුණක් ආවහම අපි හිතමු මේකෙන් යම් කිසි සොම්නසක් පහළ වුණා. අපි මේ සොම්නස තව තව දියුණු කරගන්න, තව තව වැඩි කරගන්න, සමහරවිට ඒ අරමුණ ගැන තව තව දැනුවත් වෙන්න උත්සාහන්ත වෙනවා. තව තව ඒ ඔස්සේම හිතනවා. තව තව ඒ ඔස්සේම සිතුවිලි ජනනය කරනවා. අතීතේට අනාගතයට දාලා බලනවා. ඉතින් මේ අන්දමින් අර ඒ ආපු අරමුණ ඔස්සේ තව තව ඒක දිගු කරලා බලන්න, වැඩි වැඩියෙන් බලන්න, ඒකට තව එකතු කරන්න, වැඩි කරන්න යෑම තුළ අර සොම්නසත් වැඩි වෙන්න පුළුවන්. සොම්නසත් තමයි දැන් හිතේ බලපවත්තන්නේ. ඔය අන්දමින්ම හිතට යම්කිසි දොම්නසක් ජනනය වෙන අරමුණක් ආවහමත් සමහරවිට ඒකට කැමති වෙලා ඒ ගැන නැවත නැවත විමසන්න ගිහිලා දොම්නසත් හිතේ බලපවත්වන ස්වභාවයක් තියෙනවා. ඇතැම් වෙලාවට යම් උපේක්ෂා සහගත අරමුණක් නම් හිතට පැමිණියේ ඒ අරමුණ නැවත නැවත විමසන්න උපේක්ෂාවම තමයි හිතේ බොහෝ සෙයින් බලපවත්වන්නේ. ඉතින් මේ අන්දමින් අපිට මේ හිතට එන අරමුණු, එහෙමත් නැත්නම් කයට දැනෙන අරමුණු, එහෙමත් නැත්නම් දිවට දැනෙන රස, එහෙමත් නැත්නම් නාසයට දැනෙන ගඳ සුවඳ, ඒ වගේම කනට ඇහෙන ශබ්ද, ඊළඟට ඇහැට පෙනෙන රූප, මේවා නැවත නැවත විමසන්න යාම තුළ, ඒවා හිත නැවත නැවත හැසිරවීම තුළ ඊට අනුරූප වශයෙන් සොම්නස, දොම්නස, උපේක්ෂා කියලා කියන ඒ විඳ ගැනීම, විඳීම් අපි තුළ ඇති වෙනවා කියලා හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට පුළුවන් තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ පෙන්නන ඊළඟ මට්ටම. දැන් මේ විදිහට අපේ ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ, මනසේ ක්‍රියාකාරීත්වය යම් පමණකට දැන් අපි තේරුම් ගන්න තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තවත් කොටසක් ඉදිරිපත් කරනවා. ඒ තමයි චත්තින්ස සත්ත්වපදා වේදිතබ්බා කියලා. මේ කොටස අතිශය වැදගත්, විශේෂයෙන්ම මෙතන විපස්සනාවකුත් විස්තර වෙනවා. 36 ආකාර වූ සත්වයින්ගේ හැසිරීම නැත්තම් සත්වයින්ගේ ගතිය සම්බන්ධයෙන් ඉගෙන ගන්න කියලා, දැනගන්න කියලා දේශනා කරනවා. එතකොට මේ දේශනාවේදී 18 ආකාරයක් විස්තර වෙනවා සාමාන්‍ය ගෘහ නිශ්‍රිත වූ මනසේ හැසිරීම. දැන් මෙතන සත්වයින්ගේ හැසිරීම කිව්වහම එතකොට විශේෂයෙන්ම මනස මූනික වෙලයි මේක මේ දේශනාව ඉදිරිපත් වෙන්නේ. ඉතින් එතකොට ගෘහාශ්‍රිත වූ, ගේහසිත වූ මනසේ හැසිරීම් 18කුත්, ඊළඟට නෛෂ්ක්‍රම්‍යයට මුල් වෙච්ච, විපස්සනාවකට මුල් වෙච්ච මනසේ හැසිරීම් 18කුත් ඊළඟට දේශනා කරනවා. එතෙන්දිත් ඇත්තටම පාදක කරගන්නේ ඒ හැසිරීම් තුලින් ගොඩනැගෙන නැත හැසිරීම් තුලින් දැනෙන සැප, දුක්, උපේක්ෂා කියන දැනීම් තුන. යම් වෙලාවකදී ගෘහාශ්‍රිත වේදනා දැනෙන්න පුළුවන්. ඒ වේදනා සැපදායි වේදනා වෙන්න පුළුවන්. ගෘහාශ්‍රිත දොම්නස් සහගත වේදනා දැනෙන්න පුළුවන්. ගෘහාශ්‍රිතව උපේක්ෂා සහගත වේදනා දැනෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි ගෙවල් දොරවල් වල කටයුතු කරද්දී අපි මේ ඉන්ද්‍රයන් පහෙන් කටයුතු කරද්දී විශේෂයෙන්ම මේ පංචකාමයන් එක්ක කටයුතු කරද්දී අපේ හිතේ මේ බන්දු සැප දුක් උපේක්ෂා වේදනාවන් පහළ වීම. තවත් පැත්තකින් කෙනෙක් ඉන් එහාට ගිහිල්ලා ඒ මතම රැඳෙන්නේ නැතිව ඉන් එහා ගිහිල්ලා දහමක් අනුගමනය කරද්දී විපස්සනාවක් වඩද්දී එයාගේ හිතෙත් සොම්නසක් දොම්නසක් උපේක්ෂාවක් ඇති වෙන්න පුළුවන්. ඒතර මෙන්න මේ අවස්ථා දෙක තමයි මේ චත්තින්ස සත්තපදා වේදි තබ්බා කියලා මේ 36 ආකාර වූ සත්වයින්ගේ හැසිරීමක් සත්වයින්ගේ ගතියක් වශයෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් එතකොට අපි මේකේ තව ටිකක් විස්තරවලට ගියොත් මොකද්ද මේ ගේහසිත සෝමනස්සය කියලා කියන්නේ? ඒතර මේ ගේහසිත කියලා කියන්නේ විශේෂයෙන්ම ගෘහාශ්‍රිත කියන අදහස පංචකාමයන් භුක්ති විඳින්මින් ඉන්න අවස්ථාව ඒ සාමාන්‍ය පෘථග්ජන මට්ටමක් ලෝකයේ තියෙන ලෞකික මට්ටමක් ඇහෙන් රූප බලන කනෙන් සද්ද අහන දිවෙන් රස බලන නාසයෙන් ගඳ සුවඳ බලන ඊළඟට කයින් ස්පර්ශයන් ලබන මනසෙන් විවිධ අරමුණු ලබන ඒ අවස්ථාවක් තමයි එතකොට මේ විස්තර වෙන්නේ. එතකොට මේක තනිකරම මේ ආමිසය හා සම්බන්ධයි. ඒ කියන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම කියන ඒ සාමාන්‍යයෙන් මනස කැමති අපේ හිතේ කෙලෙස් දනවන කෙලෙස් වඩවන හිත අලවන දේවල් හා සම්බන්ධයි. ඒ නිසා ඒක විස්තර කරනවා භාගතුන් වහන්සේ. කතමානි ච ගේහසිතානි සෝමනස්සානි. කොමක්ද මහණෙනි මේ හය ආකාර ගෘහාශ්‍රිත වූ සොම්නස් හය. චක්කු වෙඤ්ඤයානං රූපානං ဣට්ඨානං කන්තානං මනාපානං මනෝරමානං ලෝකාමිස පටසංයුත්තානං. දැන් එතකොට මේ වචන වලින් විස්තර වෙන්නේ අර ආමිස පරිභෝගය. එහෙමත් නැත්නම් ලෝකයට ඇලිච්ච ගතිය. ලෝකයට බැඳිච්ච ගතිය. කාම නිශ්චිත ගතිය තමයි විස්තර වෙන්නේ. ඒ කියන්නේ එහෙන් දැනගත යුතු වූ යම් යම් රූප තියෙනවා. ඒවා බොහොම බලන්න කැමති දේවල්. ඒවා යම් කිසි කාන්ත ස්වභාවයක්, හිත දකින්න කැමති ස්වභාවයක්, අපි ඒවට කැමති ස්වභාවයක්. ඒවා දකින්න හිතේ මනාපයක් සතුටක් නිතැතිවම තියෙනවා. ඊළඟට ඒ තුල මනස හසුරවන්න හරි කැමති. මනස එතන අභිරමණය කරනවා. මේ තුලින් සතුට වෙනවා. මේ බඳු අරමුණු තියෙනවා. ලෝකාමිස පටිසංයුත්තාන. ඒ කියන්නේ ලෝකේටම ඇලිච්ච, ලෝකේම ගැලිච්ච, ලොවේම තියෙන ස්වභාවයක් තමයි එතන තියෙන්නේ. අන්න ඒ බඳු වූ රූප ලැබීම තුල අපි ඒවා බලන්න කැමති, රස විඳින්න කැමති, ඒ බඳු රූපයක් යම් අවස්ථාවකදී ඔන්න ලැබෙනවා. ඊළඟට ලැබෙන්න ලැබුණු දෙයක් ගැන කල්පනා කරනවා. අතීතයේ ලැබිලා තියෙනවා, ඒ ලැබුණු දෙයක් ගැන කල්පනා කරනවා. එහෙම නැත්නම් අනාගතයේ ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් එතකොට මේ අතීතයේ හරිච්ච දෙයක් නැවත සිහි කිරීම තුලින් එමත් නැත්නම් මේ මොහොතේදී ලැබීම තුලින් ඒක විඳීම තුලින් එමත් නැත්නම් අනාගතයේ ඒ බඳු දෙයක් ලැබේවා කියලා පැතීම තුලින් හිතේ ඇතිවෙන්නේ සොම්නසක්. ඉතින් මේක ඒ තරම් අමාරු නැහැ තේරුම් ගන්න. අපිටම අපිට ඇහැට ලක්ුණා යම් කසියක් තිබුණු තරුණයෙකුට තරුණියෙක්ගේ රූපයක් ඇහැට ලක්ුණා. ඉතින් ඒක බොහොම දකින්න කැමති රූපයක්, ලස්සන රූපයක්, දැකුම් කළු රූපයක්, හිතේ සතුට දනවන රූපයක්. ඉතින් එතකොට යාගේ හිත එතෙන්ට ඇලෙනවා, බැඳෙනවා. ඒ තුලම හිත নিমগ্ন වෙනවා. ඒ තුලින් සොම්නසක්, සතුටක්, ගෘහාශ්‍රිත සතුටක් හිතේ ජනනය වෙනවා. සමහරවිට ඒ රූපය දැන් දැකලා අවසන් වුණා. එතකොට මේ ඒක අත්විඳිනකොටත් දකින්නකොටත් හිතේ පහළ වුණේ සොම්නසක්. අපි තුමු දවස් ගානකට පස්සේ දැන් ඒ දැකපු කෙනාව මතක් වෙනවා. ඉතින් දැකපු කෙනා මතක් වෙනකොටත් ඔන්න ආයෙත් හිතේ සොම්නසක් පහළ වෙනවා. ඒ රූපේ රස විඳිනවා. එතකොට සොම්නසක් පහළ වෙනවා. නැවත දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනකොටත් ඔන්න සොම්නසක් පහළ වෙන්න පුළුවන්. ඉතින් මේ අන්දමින් අපිට සද්ද සම්බන්ධයෙන්, ගඳ සුවඳ සම්බන්ධයෙන්, රස සම්බන්ධයෙන්, ස්පර්ශ සම්බන්ධයෙන්, මනසට අරමුණු සම්බන්ධයෙන් උත් ඔය විදිහටම තේරුම් ගන්න පුළුවන්. එතකොට එබඳු ප්‍රිය උපදවන සතුට දනවන මනාප ලෝකයට බැඳිච්ච කාමයන් හා නිශ්චිත වෙච්ච පංචකාමයන් මත පදනම් වෙච්ච එබඳු රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම තියෙනවා, අරමුණු තියෙනවා. ඒවා රස විඳීමේදී රසවිඳින්න වේවා කියලා ප්‍රාර්ථනා කිරීමේදී රසවිඳපු දෙයක් මතක් කර ගැනීමේදී හිතේ සතුටක් ඇති වෙනවා. ඒතර මෙන්න මේක බුදුරජාන් වහන්සේ පෙන්වන්නේ ගේහ සිතං සෝමනස්සං. ගෘහාශ්‍රිත වූ එහෙමත් නැත්නම් තවත් ටිකක් බර කළා කියනවනම් ලාමක වූ සතුටක් වශයෙන්. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ අපි මේකේ වෙන මේ සූත්‍රේන විස්තරයට පොඩ්ඩක් පිටින් විස්තර කරමු. දෙවනුව බුදුරජාන් වහන්සේ විස්තර කළා තියෙන නෙක්ඛම්ම සිත සෝමනස්ස. අපි ඒ වෙනුවට ගෘහාශ්‍රිත දෝමනස්සය ගැන මුලින් කතා කරමු. දැන් ගෘහාශ්‍රිත සෝමනස්සය ගැන අපි කතා කළා. ඊට පස්සේ අපිට පුළුවන් ගෘහාශ්‍රිත දෝමනස්සය ගැන කතා කරන්න. දැන් අර වගේම අපි හිතමු අතීතේ රූපයක් මේ වර්තමානයේ රූපයක් දැක්කා, බොහොම දැකුම් කළු රූපයක් දැක්කා. ඒ තුලින් ලොකු සතුටක් ඇති වුණා. අපි තුමු අර ගත්ත උපමාවම ගත්තොත් යම්සි තරුණයෙකුට බොහොම සුරූපී කාන්තාවක් දකින්න ලැබුණා. ඒ තුලින් එයාගේ හිතේ ලොකු සතුටක් පහළ වුණා. හැබැයි දැන් කාලෙකින් එයාව දැක්කේ නැහැ. දැන් ඉතින් හිතේ පහළ වුණා දුම්නසක්. අනේ අදවත් මෙයාව හම්බ වෙන්න තියනවා නම්, අදවත් බස් එකේදී මට එයාව දැක්කා නම්. ඉතින් මේ විදිහට දැන් පහළ වෙන්නේ දුම්නසක්. අර නොලැබීම නිසා, අර තරම් දකින්න කැමති, හිතේ සතුට ජනනය කරපු, හිත ඇලිච්ච, හිත අභිනමනය කරපු ඒ අරමුණ, ඒ රූප අරමුණ දැන් ලැබෙන්නේ නැති නිසා, නොලැබෙන නිසා හිතේ පහළ වෙනවා දුම්නසක්. ඉතින් අනාගතයේදී ලැබේ දෝ කියලා ඔන්න හිතේ පහළ වෙනවා දුම්නසක්. මේ මොහොතේ නොලැබීම නිසා ඔන්න හිතේ දුම්නසක් පහළ වෙන්න පුළුවන්. ඒ නිසා අර ඇහෙන් දැකිය යුතු හිත කැමැති, හිතේ සතුටු වෙන අරමුණු නොලැබීම නිසා හිතේ පහළ වෙන මේ දුම්නස් ස්වභාවය ගෘහාශ්‍රිත දෝමනස්සයක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ වගේමයි අපිට සද්ද සම්බන්ධයෙන් හිතා ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි කැමති, අපි හිතමු ගීතයක් තියෙනවා. නමුත් ඒ ගීතයට අපේ හිතේ තද ඇල්මක් තියෙනවා, නමුත් අහන්න විදිහක් නැහැ. මේ දවස්වල විදුලිය විසන්ධි කළා හින්දා ඔන්න අහන්න විදිහක් නැහැ. ඒ නිසා ඔන්න හිතේ පහළ වෙනවා දුම්නසක්. අපරාදී මේ විදුලිය තිබුණා නම් මට ඒ සින්දුව ආයි අහන්න හම්බ වෙනවා. අහන්න තිබුණා. නමුත් අහන්න විදිහක් නැහැ ඒ වුමනා කරන හේතුවක් නැති නිසා. ඉතින් හිතේ පහළ වෙන දුම්නසක්. එහෙමත් නැත්නම් අපි හිතමු අනාගතේ ඒක හම්බු වෙයිදෝ කියලා ඔන්න හිතේ දෙගිඩියාවක්. කොයි වෙලාවේ ලයිට් එයිද දන්නේ නැහැ, කොයි වෙලාවේ කරන්ට් එකේද දන්නේ නැහැ. ඔන්න හිතේ දුම්නසක් පහළ වෙනවා. එහෙමත් නැත්නම් ගඳක් සුවඳක් සම්බන්ධයෙන් උත් ඔය දෙනම අපිට හිතා ගන්න පුළුවන්. එතෙන්දිත් අපි බලාපොරොත්තු වෙච්ච බොහොම ඉමිහිරි සුවඳක් දැන් නොලැබීම නිසා හිතේ දුම්නසක් පහළ වෙන්න පුළුවන්. අතීතයේ විඳපු යම්කිසි මිහිරි සුවඳක් දැන් නොමැති වීම නිසා හිතේ දුම්නසක් පහළ වෙන්න පුළුවන්. ඒබඳු සුවඳක් අනාගතයේ ලැබෙයි දෝ කියලා දෙගිඩියාවක් පහළ වීම නිසා, අවිනිශ්චිත බවක් පහළ වීම නිසා දුම්නසක් පහළ වෙන්නත් පුළුවන්. ඉතින් මේ අන්දමින් අපිට තේරෙනවා මේ හිතේ දුම්නස පහළ වෙන්න මේ අපි කැමති දේවල් නොලැබීමේ දුක තමයි හේතු වෙලා තියෙන්නේ. දැන් ඕක ඇත්තටම දුක්ඛ සත්‍යයේදීත් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා යම් පිච්චං නලබති තම්පි දුක්ඛං. ඉතින් ඒකම තමයි මේ වෙන පැත්තකින් විස්තර කරන්නේ. අපි කැමති රූප අරමුණු තියෙනවා, සද්ද අරමුණු තියෙනවා, ගඳ සුවඳ තියෙනවා, රස තියෙනවා, ස්පර්ශයන් තියෙනවා, හිතින් හිතන්නත් කැමති අරමුණු තියෙනවා. නමුත් මේවා දැන් ලැබෙන්නේ නැහැ. අතීතයේ සමහරට ලැබුණා, නමුත් දැන් ලැබෙන්නේ නැහැ. අනාගතයේ ලැබෙයිද කියලාත් විශ්වාස නැහැ. ඉතින් මේ විදිහට කල්පනා කරනකොට දැන් හිතේ පහළ වෙන්නේ දුම්නසක්. ඒතර මෙන්න මේ දුම්නස තමයි ගෘහාශ්‍රිත දුම්නසක්, නැත්නම් ලාමක දුම්නසක්, ලාමක දුකක්, ගෘහාශ්‍රිත දුකක් වශයෙන් මෙතෙන්දි විස්තර වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් පිවිසෙන්න ගෘහාශ්‍රිත උපේක්ෂාවට. දැන් අපි කතා කරා සොම්නස ගැන, සතුට ගැන, දොම්නස ගැන, දුක ගැන, දැන් ඔන්න පිවිසෙනවා උපේක්ෂාවට. ඒතර මෙන්න මේ උපේක්ෂාව කොහොමද විස්තර වෙන්නේ? චක්කුණා රූපං දිස්වා uppajjati upekkha. බාලස්ස මූල්හස්ස පුතුජනස්ස අනෝදි ජිනස්ස අවිපාක ජිනස්ස අනාදීනව දස්සාවිනෝ අසුතෝත පුතුජනස්ස. ඒතර මෙතන මේ පෘතග්ජන වූ උපේක්ෂාවක් මේ දේශනා වෙන්නේ. ඒ කියන්නේ දැන් මෙතන එක්තරා අන්දමක නුනුවන එත මොඩකම තමයි ඉදිරියට ඇවිල්ලා තියෙන්නේ. එයාට මේ දකින්න රූපය විනිවිද දැක ගැනීමේ හැකියාවක් නැහැ. එයාගේ හිතේ තියෙන්නේ මොඩ ගතියක්. ඒ වගේමයි හිතේ තියෙන මේ මොඩ ගතිය නිසාම එයාට මේ දකින රූපේ ආදීනව තේරුම් ගැනීමක් එහෙම දෙයක් නැහැ. වෙනත් වචන වලින් කියනවා නම් මේ රූපේ විනිවිද ගන්න එයාට හැකියාවක් නැහැ. එයාට මේකෙන් සතුට දනවන්න ඉඩ තිබුණා නමුත් එහෙම බලන්න උවමනාවක් ඇත්තෙත් නැහැ. දුකක් ඇති වෙන්න ඉඩ තිබුණා එහෙම උවමනාවක් ඇත්තෙත් නැහැ. නිකං ඔහේ ඉන්න ගතියක්. දැන් එතකොට ඒ උපේක්ෂාව රූපය විනිවිද යන්නේ නැහැ. එතන නිකං මතු පිට හිත රැඳිලා. හරි උදාසීන ගතියකින් වගේ හිත නිකං තැරැන්දි තැරැන්දි එතන තියෙනවා. ඉන් එහා යෑමක් නැහැ. ඒ වගේමයි ඒ සහ සම්බන්ධ විපාක දැනීමක් හෝ ආදීනව සම්බන්ධ අවබෝධයක් හෝ ඒ කිසිම දෙයක් නැහැ. ඒතකොට නිකං හරි අපි මේකට සාමාන්‍ය වචනයක් පාවිච්චි කරනවා අඥාන උපේක්ෂාව කියලා. මෝඩ සහගත මධ්‍යස්ත බවක්. මෝඩ සහගත උපේක්ෂාවක්. ඉතින් මෙන්න මේ උපේක්ෂාව රූප නිසා ඇති වෙන්න පුළුවන්. අපි හිතමු අපි පාරේ යනකොට ඉතින් අපි නොදන්න කෙනෙක් අපේ ඉස්සරහට එනවා. ඉතින් අපි යා කෙනෙක් කියලා සමාවයට හඳුන ගන්න පුළුවන්. නමුත් සතුටක් දුම්නසක් විශේෂයෙන් පහළ වෙන්නේ නැහැ. ඉතින් තියෙන සාමාන්‍ය උපේක්ෂාව. අපි මේ හඳුනගන්නේ ඔන්න පුජ්‍යලයක්. අපි තුන් තලතුණා පුජ්‍යලයක් අපේ හිතට අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් එච්චරයි. ඉන් එහා දෙයක් නැහැ. උපේක්ෂාවක් තමයි හිතේ තියෙන්නේ. ඒ රූපේ විනිවිද ගන්න ඒ තුල තියෙන සත්‍ය දකින්න එහෙම නැත්නම් ඒ රූපයට උරුම වෙච්ච ආදීනව දකින්න අපිට ඒවල ඒ වෙලාවේදී නෝණක් නැහැ. අපිට නම් සාමාන්‍ය උපේක්ෂාවක් තමයි ඇසුරු කරන්නේ. නැත්නම් පෘථග්ජන මට්ටමේ උපේක්ෂාවක් තමයි ඇසුරු කරන්නේ. ලෞකික උපේක්ෂාවක් තමයි ඇසුරු කරන්නේ. අපි හිතමු අපිට සද්දයක් ඇහෙනවා. ඒ සද්දයක් ඇහුණා ඉතින් එතනින් අපේ හිතේ විශේෂ සතුටක් හෝ දුකක් ඇති වෙන්නේ නැහැ. හිතේ තියෙන්නේ උපේක්ෂාවක්. එපමණයි ඉන් එහා ඒ ගැන ඇතිවෙච්ච අවබෝධයක් හරි ඒවා ගැන නුවණකින් ඇති කරගත්ත අවබෝධයක් හරි ඒ කිසිම දෙයක් නැහැ. ඒ සද්දය ඇහුණා. ඉතින් ඒකෙන් විශේෂ ඇල්මක් හරි පීඩාවක් හරි උනේ නැහැ. ඉතින් ඇහුණා පමණයි. ඉතින් මෙන්න මේ මට්ටම මේ උපේක්ෂා සහගත తত্ত্বය බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ගේහසිත උපේක්ෂාවක් වශයෙන්. ඒතොර මේ ගේහසිත උපේක්ෂාවට එක්තරා අන්දමක අවිද්‍යාව බලපානවා. නුපුහුණු මනස බලපානවා. විනිවිද දැකගැනීමේ හැකියාවක් නොමැතිකම, විනිවිද දැකගන්න බැරිකම මෙතෙන්ට බලපානවා. ඒ දකින දේහි නැත්නම් ඇහෙන දේහි විඳින දේහි යථා ස්වභාවය දැනගන්න බැරිකම ඒ අවිද්‍යාව මෙතෙන්ට බලපානවා. ඒ අවිද්‍යාව නිසාම තමයි දැන් එහෙමනම් මේ උපේක්ෂාවක් එයා අත්දකින්නේ. දැන් මේ විදිහට අපිට එහෙමනම් මේ උපේක්ෂාවත් හඳුනා ගන්න පුළුවන් ගෘහාශ්‍රිත වූ උපේක්ෂාව. දැන් අපි යමු අනිත් පැත්තට. නැතර මේ වෙනකොට 18 ආකාරයක් විස්තර වෙලා තියෙනවා. ඒ කියන්නේ ඇහැ සම්බන්ධයෙන්, කන සම්බන්ධයෙන්, දිව සම්බන්ධයෙන්, නාසය සම්බන්ධයෙන්, කය සම්බන්ධයෙන්, මනස සම්බන්ධයෙන් ගෘහාශ්‍රිත වූ සොම්නස්, දොම්නස් උපේක්ෂා කියලා මේ පැති තුනට ගත්තාම 6 6 එකතු වෙලා ඔක්කොම අන්තිමට 18ක් හැදෙනවා. දැන් අපි පිවිසුනොත් ච නෙක්ඛම්ම සිතානි සෝමනස්සානි කියන කොටසට දැන් මෙතන විස්තර වෙන්නේ තනිකර මේ විපස්සනාවකින් හිතේ පැන නගින සොම්නස සම්බන්ධයෙන්. දැන් එතකොට වෙනත් වචනෙකින් කියනවා යම්සි කෙනෙක් හිතේ ඒකාග්‍රතාවයක් දියුණු කරගෙන ඒ ඒකාග්‍රතාවයම පාදක කරගෙන දැන් විපස්සනාවක් වඩනවා. මතුවෙන අරමුණු හොඳට විමසලා බලනවා. විපස්සනාවක් වඩනවා. සතිපට්ඨානයක් දියුණු කරනවා. මෙහෙම දියුණු කරගෙන යනකොට එයාට තේරෙනවා මේ අරමුණු වල තියෙන නැත්නම් මේ අවස්ථාවේදී අපිටම රූපයක් නම් එයා හොඳට විමසුමට ලක් කරන්නේ මේ රූපයේ තියෙන අනිත්‍ය ලක්ෂණ එයාට හොඳට ප්‍රකට වෙනවා. දැන් කෙනෙක්ට සමහර වෙලාවට තේරෙනවා මේ එළියේ තියෙන රූපයක් දකිනවා. හැබැයි මේ රූපේ නිරන්තරයෙන් වෙනස් වෙනවා. සමහරට කෙනෙක්ට ඒ බඳු හොඳ ගැඹුරු අවබෝධයක් එහෙමත් නැත්නම් හොඳ සමාධියක් තියෙනකොට ඒ එළියේ තියෙන දේවල් පවා නිකන් බිඳි බිඳි යෑමක් අත්දැකීමක් ලැබෙනවා. එතකොට යාට තේරෙනවා මෙතන මේ නිරන්තරයෙන් වෙනස් වීමක් සිද්ධ වෙනවා. නිරන්තරයෙන් අනිත්‍ය ලක්ෂණයකට ලක් වෙනවා. එතකොට මේ වගේ තත්ත්වයක් තමයි මේ කලින් තිබිච්ච රූපවල තිබුණෙත් ඒකමයි. අනාගතයේ යම්කිසි රූපයක් පහළුණා නම් එතන තියෙන තෙබඳුම ස්වභාවයක්. දැනුත් මේ අත්දකින්නේ ඒ රූපයේ තියෙන යථා ස්වභාවය. එහෙමනම් මෙන්න මේ රූප හා සම්බන්ධයෙන් යථාභූත ඥාන දර්ශනය ඇත්ත ඇත්ත සත්‍යයෙන් දැන ගැනීමක් මෙන්න මේ යෝගාවචරය තුළ මේ අවස්ථාවේ සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ ඇත්ත ඇති සත්‍යයෙන් තේරෙන්න යාගේ හිතේ සොම්නසක් පහළ වෙන්න පුළුවන්. සතුටක් පහළ වෙන්න පුළුවන්. එක පැත්තකින් සොම්නසක් පහළ වෙන්න පුළුවන් ශ්‍රද්ධාවත් මූලික කරගෙන. ඒ කියන්නේ භාගතුන් වහන්සේ මේ බඳු දහමක් දේශනා කළා තිබුණා. නමුත් මට ඒක සුතමේ ඥානයකට විතරයි, චින්තාමේ ඥානයකට විතරයි උරුම වෙලා තිබුණේ. නමුත් මේ අවස්ථාවේදී මම ප්‍රත්‍යක්ෂ ඥානයක් වශයෙන්ම අස්පනා පිටම තමා වශයෙන්ම මේක දැනගත්තා. මේක දැකගත්තා. මේ රූපවල තියෙන අනිත්‍ය ලක්ෂණය මට හොඳට වැටහුණා කියලා අන්න විශේෂයෙන්ම මේ අනිත්‍ය ලක්ෂණය, විපරිණාමය, වෙනස් වීම තේරෙන්න ඒකේ යථා ස්වභාවය වැටහෙන්න මේ ගැඹුරු දහමක් පොඩ පොඩ දැන් තමන්ුත් අවබෝධ කරගන්නවා කියලා, ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියලා හිතේ සතුටක් පහළ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් කෙනෙක් සද්දයක් අහද්දී ඒක විපස්සනාවට නගනවා. සමහර විට යම්කිසි සද්දයක් ඇහෙනවා, ඒ සද්දය හොඳට අහගෙන ඒ ඇහෙන සද්දය විපස්සනාවට නංවනවා. ඒ සද්දේ තියෙන රාවය නැත්නම් නැවත නැවත ඇහෙන ගතිය, කම්පණය වෙන ස්වභාවය, එයා හොඳට මනසට තීක්ෂණව දැනගන්න උත්සාහන්ත වෙනවා. එතකොටත් අන්න ඒ සද්දයේ තියෙන අනිත්‍ය ලක්ෂණය යාට වැටහෙන්න පුළුවන්. ඇතිව නැතිව යන ස්වභාවය, කලින් නොතිබී හටගෙන පස්සේ නැති වෙලා යන ආකාරය ඒ යෝගාචරයට සමාහිත දැක ගන්න පුළුවන්. ඒතර මේ తত্ত্বය තව තව හිතේ දියුණු වෙන්න දියුණු වෙන්න. මෙන්න මේ අනිත්‍ය හා සම්බන්ධ අවබෝධය හිතේ දියුණු වෙන්න, විපරිණාමය වෙනස් වීම හා සම්බන්ධ අවබෝධය හිතේ දියුණු වෙන්න, එමනම් එතෙන්දිත් සොම්නසක් පහළ වෙන්න පුළුවන් ඒ ඇත්ත ඇටි සැටියෙන් දැනීම නිසා, යථාභූත ඥාන දර්ශනයක් හිතේ පහළ වීම නිසා. ඉතින් මේ අන්දමින් අපිට ගඳ සුවඳ සම්බන්ධයෙන්, රස සම්බන්ධයෙන් තේරුම් ගන්න පුළුවන්. මම මෙතෙන්දි පොඩ්ඩක් ස්පර්ශයන් සම්බන්ධයෙන් නැවතත් කියන්නම්. අපි තුම අපි සක්මන් භාවනාවක නිරත වෙනවා. සක්මනේ දැන් විශේෂයෙන්ම අපි පාදයේ ස්පර්ශයට හිත තියාගෙන යනවා. ස්පර්ශයක් ස්පර්ශයක් ගානේ හොඳට දැනගන්න උත්සාහන්ත වෙනවා. එතකොට අපි හිතමු මුලින් දැනුනේ තද ගතියක්, රළු ගතියක්, උණුසුමක්, සිසිලසක්, ගොරෝසු ගතියක්, සිනිඳු ගතියක්, තෙත් ගතියක්, වියලි ගතියක්, මේ වගේ බොහොම ප්‍රාථමික මට්ටමේ දැනීම් රාශියක් තමයි මුලින් දැනගත්තේ. හැබැයි දැන් මේවා නිකන් කලවම් වෙලා වගේ, මිශ්‍ර වෙලා වගේ දැනෙනවා. ඒවැයේ ලකුණු තේරුම් ගන්න අමාරුයි, මේක අහවල් එක කියලා තේරුම් ගන්න අමාරුයි. ඔක්කොම නිකන් කලවමේ තමයි දැනෙන්නේ. හැබැයි දැනීම් රාශියක්. ඒ දැනීම් හැම එකම ඉක්මනටම ඇතේලා නැතේලා යනවා. ඒක පඨවි ආපෝ තේජෝ වායෝ කියලාත් වෙන් කරගන්න හරි අමාරුයි. දැන් මොනවාදෝ දැනීම් රාශියක් බොහොම යහුසුලුව ඇතේලා නැතේලා යනවා. එතකොට මෙන්න මේ தත්වය අත්දකින්න අත්දකින්න යෝගාවචරුගේ හිතේ තිබිච්ච රාගය, ద్వේෂය, මෝහය සෑහෙන දුරට తాවකාලිකව යටපත් වෙලා යාගේ හිතේ එක්තරාන්දමක ප්‍රමෝදයක් පහළ වෙන්න ඉඩ තියෙනවා. එතකොට මෙන්න මේ බඳු ප්‍රමෝදයක් විපස්සනාව හා නිශ්චිත ප්‍රමෝදයක්. උද්‍යව්‍යය දැකීම නිසා පහළ වෙන ප්‍රමෝදයක් වශයෙන් ධර්මයේ ඉගැන්වෙනවා. උදාහරණයක් වශයෙන් ධම්මපදේන ගාථාවක හිම සඳහන් වෙනවා, අමානුෂී රතී හෝති පස්සතෝ උද්‍යව්‍යං. මේ අමානුෂික වූ රතියක්, අමානුෂික වූ සොම්නසක්, සතුටක් එතනත්ගේ හිතේ පහළ වෙනවා. මේ කියන්නේ මේ තමන්ගේමයි කියලා හිතාගත්ත මේ කයේ තමයි මේ ඇතිවීමක් නැතිවීමක් දකින්නේ. ඒ නිසයි මේ අමානුෂී රති කියලා කියන්නේ. මේ සාමාන්‍ය මිනිස්සෙක් අර පෘථග්ජන ගේහසිත ගෘහාශ්‍රිත ලබන සොම්නසක් නෙමෙයි මේ පහල කරන්නේ. මෙතන මේ ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන දේ දැකීම තුළ මොහොතක් මොහොතක් පාසා මේ ක්‍රියාවලියේ සිද්ධ වෙන විපරිණාමය, එහෙමත් නැත්නම් ඒ ඇතිවීම නැතිවීම ප්‍රවාහය දැකීම තුළින් තමයි දැන් මේ හිතේ සතුටක් පහළ වෙන්නේ. ඒතර මෙන්න මේ ප්‍රමෝදය සතුට කය නිසා, කයේ දැනෙන ස්පර්ශ නිසා සක්මන් භාවනාවේදී කෙනෙකුට අත්දැක ගන්න පුළුවන්. එහෙමත් නැත්නම් කෙනෙක් වාඩි වෙලා භාවනාවක් කරද්දී, අපි හිතමු වේදනානුපස්සනාවක් වඩනවා. මේ වේදනානුපස්සනාවේදීත් විවිධ වේදනාවන් පහළ වෙනවා. ඉතින් ඒක කය මූලික කරගෙන, යම් ස්පර්ශයන් මූලික කරගෙන සිද්ධ වෙනවා නම්, එතෙන්දී ඒ පහළ වෙන වේදනාවන්ගේ යථා ස්වභාවය දැනගැනෙද්දිත් සමහර විට යාගේ හිතේ සොම්නසක්, සතුටක් පහළ වෙන්න පුළුවන්. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දහම මේ අවුරුදු ගානකට පස්සේ අද මට හැකි පමණින් ශක්ති පමණින් ප්‍රත්‍යක්ෂ කරගන්න ලැබෙනවා කියලා ඔන්න හිතේ සතුටක් පහළ වෙන්න පුළුවන්. මේක එතකොට විපස්සනාව මූලික කරගත්ත සොම්නසක් වශයෙන් හඳුනගන්න පුළුවන්. ඊට පස්සේ මනසට එන අරමුණු සම්බන්ධයෙන්ුත් එයාට දැනගන්න පුළුවන්. අපි හිතමු යා චිත්තානුපස්සනාවක් වඩනවා. එහෙමත් නැත්නම් ධම්මානුපස්සනාවක් වඩනවා. එතකොට හිත දිහා බලාගෙන ඉන්නවා. හිතට යම්කිසි අරමුණක් එනවා. ඒ අරමුණ නිවැරදිව අරමුණක් වශයෙන් තේරුම් ගන්නවා. ඒ අරමුණට වහල් වෙන්න යන්නේ නැහැ. විශේෂයෙන් අනුග්‍රහ කරන්න යන්නේ නැහැ. ඉතින් එතකොට ඒ අරමුණ ඉක්මනටම නැති වෙලා යනවා. තවත් අරමුණක් හිතට එනවා. ඒකත් දැනගන්නවා. ඊට පස්සේ ඒක නැති වෙලා යනවා. තව අරමුණක් එනවා. දැනගන්නවා නැති වෙලා යනවා. එතකොට මේ අරමුණු වල තියෙන යොන්නය එන යන ස්වභාවය. නැවත නැවත දකින්න දකින්න. එතකොට හිතේ පහළ වෙන සිතුවිලි සම්බන්ධේනොත් මනසට එන අරමුණු සම්බන්ධේනොත් ඒ වායේ තියෙන අනිත්‍ය ලක්ෂණයත් යෝගාචරයට අත්දකින්න පුළුවන්. ඉතින් එතකොටත් හිතේ යම්කිසි සොම්නසක් සතුටක් පහළ වෙන්න පුළුවන්. මේ අන්දමින් එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ විපස්සනාවකදී හිතේ පහළ වෙන සොම්නස නෙක්ඛම්මසිත සෝමනස්සය කියන වචනයෙන් හඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ නෛෂ්ක්‍රම්මයේ මුල් කරගත්ත විපස්සනාව මුල් කරගත්ත හිතේ පහළ වෙන සතුට වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ නෙක්ඛම්මසිත දෝමනස්සය මේ විපස්සනාවක් වඩමින් යනකොට හිතේ පහළ වෙන්න පුළුවන් දුම්නස දුක මොකද්ද? ඉතින් එතන ඇත්තටම එක පැත්තකින් අර යෝගාවචරයේ හිතේ නිවන මුල් කරගෙන නැත්තම් නිවන් දකින්න තියෙන ආසාව ඒ උවමනාව නිසා පහළ වෙන දුම්නසක් ගැන තමයි දේශනාව වෙන්නේ. ඒ කියන්නේ දැන් අර කලින් විස්තර කරා වගේ එයා රූපයක් හොඳට භාවිතා කරමින් ඒක නැවත නැවත දකිමින් ඒ තුලින් අනිත්‍ය ලක්ෂණය දැනගන්න ඒ අවබෝධය හිතේ ඇති වෙන්න ඇති වෙන්න. ඉතින් මේ රූප වලින් සම්පූර්ණයෙන්ම හිත නිදහස් කරගෙන කවද්ද මම මේ ඒ ආර්යයන් වහන්සේලා ඇසුරු කරන එබඳු මේ රූපයන්ගෙන් වෙන්වෙච්ච ආයතනයක් කවද්ද මම ඇසුරු කරන්නේ? එබඳු ආයතනයක නිරාමිසව මම ජීවත් වෙන්නේ කවද්ද කියලා අන්න හිතේ අර වෙනත් පැත්තකින් දුම්නසක් පහළ වෙන්න පුළුවන්. තාම මට ඒක හම්බුන්නේ නැහැ. තාම මම මේ රූප දිහා බල බල ඉන්නේ. රූපවල අනිත්‍ය ලක්ෂණය දැන් මට හොඳටම ප්‍රකටයි. ඒවා නිරන්තරයෙන් වෙනස් වෙන බව හොඳටම ප්‍රකටයි. මට දැන් ඒක ඇති වෙලා තියෙන්නේ. කවද්ද මම මේ ටික ඔක්කොම අතහැරලා ඒ යම් ආර්යයන් වහන්සේ නමක් ඒ වෙනත් ආයතනයක් ඇසුරු කරගෙන ජීවත් වුණා නම් ජීවත් වුණ බව ප්‍රකාශ වුණා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා නම් කවද්ද මම ඒ බඳු ආයතනයක් ඇසුරු කරන්නේ කියලා අර නොලැබුණු නිරාමිස සුවයක් සම්බන්ධයෙන් හිතන්න හිතන්න හිතේ පහළ වෙන්න පුළුවන් දුම්නසක්. අපි හිතමු යා සද්දයක් මූලික කරගෙන විපස්සනාවක් වඩනවා. එයාගේ හිතේ ඒතර නැවත නැවත ඒ සද්දේ තියෙන ඇති වෙන නැති වෙන ස්වභාවය තේරෙනවා. අනිත්‍ය ලක්ෂණය තව තවත් ප්‍රකට වෙනවා. යථා ස්වභාවය වැටහෙන්න ගන්නවා. ඉතින් දැන් එතකොට මේ සද්දේ සම්බන්ධයෙන් හිතේ තියෙන විරාගයක් එපා වෙලා. මේක වැඩක් නැති බව තේරිලා. අතීතයේ කොච්චර සද්ද ඇහුවත් වර්තමානයේ කොච්චර සද්ද ඇහුණත් අනාගතයේ කොච්චර අහන්න ලැබුණත් මේ බවඳුම ස්වභාවයක් තමයි මේකට උරුම වෙලා තියෙන්නේ කියලා දැන් ඒ සද්ද සම්බන්ධයෙන් කිසි උමනාවක් නැති වෙලා හැබැයි ඒ වෙනුවට මේවෙන් හිත නිදහස් කරගෙන කවද්ද ඒ අනුත්තර වූ නිරාමස සුවයක මේ හිත රඳවන්නේ කියලා ඒ නිරාමස සුවයක් සම්බන්ධයෙන් හිතේ පහළ වෙන කැමැත්ත හිතේ පහළ වෙන ආසාව තාම ලැබුණ නැහැ. ඒ නිසා අන්න එතන පහළ වෙනවා දුම්නසක්. ඉතින් මේ අන්දමින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ගන්ධ සුවඳ සම්බන්ධයෙන් රස සම්බන්ධයෙන් මේ අන්දමින් විස්තර කරනවා. අපි ස්පර්ශයන් සම්බන්ධයෙන් ආයෙත් පොඩ්ඩක් විස්තර කරන්න ගත්තොත් මොකද බොහෝ දෙනෙක් භාවනාවට පිවිසෙනකොට මේ ස්පර්ශයෙන් තමයි පටන් ගන්නෙ. කය මූලික කරගෙන තමයි පටන් ගන්නෙ. ඉතින් අපි එතනට පොඩ්ඩක් නැවතත් පිවිසුනොත් අපි හිතමු කෙනෙක් සක්මන් භාවනාවේ නිරත වෙනවා. එතකොට යාට නැවත නැවත ස්පර්ශයන් අත්දකින්න හම්බ වෙනවා. ඉතින් එතකොට ඒ ස්පර්ශයක් ගන්න වේදනාවනුත් හට ගන්න හැටි සමාවට ආට තේරෙනවා. එච්චරට දැන් ටික ටික ගැඹුරකට එයාගේ හිතේ අවබෝධය ඇති වෙන්න පටන් ගන්නවා. එහෙම ඇති වෙන්න ඇති වෙන්න දැන් මේ සක්මන දැන් නිකන් එපා වෙලා. සක්මනේ තියෙන හැටි උදාසීන ගතියක්. කවද්ද මම මේකෙන් හිත නිදහස් කරගෙන හිත කිසිවක් ඇසුරු නොකරන කිසිවක් උපාදාන නොකරන තත්වයකට හිත ගන්නෙ කවද්ද? එබඳු අත්දැකීමක් මම ලබන්නේ කවද්ද? එබඳු ආයතනයක් කවද්ද මං ඇසුරු කරන්නේ කියලා අර නොලැබුණ තත්වයක් ගැන, නොලැබුණ නිර්ආමිස සුවයක් ගැන හිතේ කැමැත්තක් ආසාවක් කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. එතනදී පහළ වෙන්නේ දෝමනස්සයක්. මෙන්න මේ නොලැබුණ විපස්සනා සෝයක්, නිර්ආමිස සෝයක් සම්බන්ධයෙන් හිතේ පහළ වෙන අන්න අර ආසාව නිසා දැන් හිතේ පහළ වෙන්නේ දොම්නසක්. ඔන්න ඒ දොම්නස බුදුරජාන් වහන්සේ හඳුන්ලා තියෙනවා නෙක්ඛම්මසිත දෝමනස්සේ කියලා. ඊට පස්සේ අපි පිවිසුනොත් නෙක්ඛම්මසිත උපේක්ෂාවට. දැන් අපිට මතක් කරගන්න පුළුවන් ගේහසිත උපේක්ෂාව. ගේහසිත උපේක්ෂාවේ තිබුණේ අවිද්‍යාවක්, මෝඩකමක්. තොර එතන සැපකුත් නැහැ, දුකකුත් නැහැ, තිබුණේ මධ්‍යස්ථ ගතියක්. හැබැයි මෝඩකමක් මුල් කරගෙන, අනුවණකමක් මුල් කරගෙන, අරමුණක් විනිවිද ගන්න හැකියාවක් නැතිකම නිසා, එමත් නැත්නම් විපාක නොතේරීම නිසා, ආදීනව නොතේරීම නිසා, ගැඹුරකට යන්න බැරිකම නිසා, නිකම්ම නිකං මතුපිට තියෙන උපේක්ෂාවක්, සරල උපේක්ෂාවක්. දැන් විපස්සනාවේදී මේ පෙන්නන නෙක්ඛම්මසිත උපේක්ෂාව ඊට වඩා ගැඹුරුයි. මෙතන මේ කතා කරන උපේක්ෂාව අර වගේම අපි හිතමු රූපයක් මුල් කරගෙන යා විපස්සනාවක් වඩනවා. ඒ විපස්සනාවක් වඩද්දි මේ රූපයේ තියෙන අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න, එතන නිරන්තරයෙන් සිදුවෙන වෙනස් වීම ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න, ඒවා හා සම්බන්ධයෙන් හිතේ උපේක්ෂාව පහළ වෙන්න පුළුවන්. දැන් මේවා ඒ තරම් වැඩක් නැහැ, මේවා සම්බන්ධයෙන් ලොකු කැමැත්තක් ඇති කරගෙන වැඩක් නැහැ, මේවා සම්බන්ධයෙන් දුකක් ඇති කරගෙන වැඩකුත් නැහැ, මේවා මගේ පාලනයෙන් තොරවයි ක්‍රියාත්මක වෙන්නේ, හේතුඵල හේතු ප්‍රත්‍යයන් අනුවයි මේවා ක්‍රියාත්මක වෙන්නේ කියලා ටිකක් අර ගැඹුරු ප්‍රඥාවක් මූලික කරගෙන දැන් මේ අත්දකින රූප සම්බන්ධයෙන් හිතේ උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් යම්සි කෙනෙක් සද්දයක් මූලික කරගෙන විපස්සනාවක් වඩනවා. බාහිර ඇහෙනවා ශබ්දයක්, නැවත නැවත ඒ බඳු ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්ද දිහා හොඳට ඇහුම්කන් දීගෙන ඒ ශබ්දවලට අත්වෙන ඉරණම, ශබ්දයේ යථා ස්වභාවය දැනගනිමින් වාසය කරනවා. ඒතකොට එතනේ ඇතිවීම නැතිවීම ස්වභාවය ප්‍රකට වෙන්න ප්‍රකට වෙන්න, එතකොට දැන් මේ යෝගාවචරයාගේ හිතේ ඒ ශබ්ද හා සම්බන්ධයෙන් විශේෂ කැමැත්තක් ඇති වෙන්නේ නැහැ, අකමැත්තක් ඇති වෙන්නේත් නැහැ. දැන් තියෙන්නේ හිතේ එක්තරා අන්දමක උපේක්ෂාවක්. දැන් මේකෙම තවත් ගැඹුරකට යන්න පුළුවන්. අර මේ අරමුණු සියල්ලෙන් හිත විරාගයක් උදා කරගෙන, අරමුණු සියල්ලෙන් හිත නිදහස් වෙලා, ඒ උපාදාන වලින් තොර වෙන්න මට්ටමක් උනත් ඉතින් මෙතෙන්දි පොඩ්ඩක් ඉස්සරහට ඕනම් ගන්න පුළුවන්. එතනත් තියෙන උපේක්ෂාවක් කියන්න පුළුවන්. අපි තුමු කෙනෙක් සක්මනක් කරනවා. තොර සක්මනේදී විවිධ අරමුණු අත්දකිනවා, තද ගතියක්, රළු ගතියක්, උණුසුමක් අත්දකිනවා. ඉතින් එතෙන්දිත් සාමාන්‍යයෙන් තියෙන උපේක්ෂාවක්. එතන ඒ බොහොම මූලික මූලාරම්භ මට්ටමේදී පවා උපේක්ෂාවක් තියෙනවා. ඉතින් එතකොට අර මහා ගැඹුරු ප්‍රඥාවක් තාම නැහැ. නමුත් අර ගෘහාශ්‍රිතව හිතේ පහළ වෙන අවිද්‍යාව මූලික කරගත්ත උපේක්ෂාවට වඩා වෙනසක් තියෙනවා. මොකද මෙතන අරමුණ විනිවිද යාමක් තියෙනවා. මෙතන මේ අත්දකින්නේ සාමාන්‍යයෙන් සම්මුති මට්ටමේ තියෙන උපේක්ෂාවකට වඩා ටිකක් ගැඹුරකට ගිය උපේක්ෂාවක්. යෝනිසෝ මනසිකාර්ය මූලික කරගත් උපේක්ෂාවක්. අපි හිතමු අපි සක්මනක ඇවිදිනකොට ඉතින් මම මුලින් පටන් ගත්තේ මේ මම මොකක් හරි තැනක සක්මන් කරනවා. දැන් මට වැලි පෑගෙනවා. ඉතින් මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙනවා. එතන තියෙන සෑහෙන තාම සම්මුති මට්ටමක ගත කිරීමක්. එතනත් යම් පමණක උපේක්ෂාවක් තියෙනවා. නමුත් තාම ලොකුවට හිත තුල නුවණක් දිනුන වෙලා නැහැ. තවත් ටිකක් එහාට යනකොට මමෙක් පුජ්‍යලේක් සම්බන්ධයෙන් කතාවක් නැහැ. නමුත් දැන් තියෙනවා එක්තරා අන්දමක ධාතුන් දැන ගැනීමක්, ධාතු ක්‍රියාකාරීත්වයක් තේරුම් ගැනීමක්. තද ගතියක්, රළු ගතියක්, මෘදු ගතියක්, සිනිඳු ගතියක්, බරගතියක්, සැහැල්ලු ගතියක් කියන්නේ අර සාමාන්‍ය සම්මුති මට්ටමට එහා ගිය සූක්ෂම මට්ටමක්. ඊළඟට
ගලන ස්වභාවයක්, පිඳු කරන ස්වභාවයක් කියන්නේ සාමාන්‍ය වතුර මට්ටමට ගඟක් ඇලක් දොලක් කියන මට්ටමට එහා ගිය ස්වභාවයක්. උණුසුමක් සිසිලසක් කියලා කියන්නේ නිකම් මේ දාඩිය දාන මට්ටමකට, ඉර පායපු මට්ටමකට එහා ගිය විනිවිද යාමක්. හඬ කම්පණය වීමක්, චලනය වීමක් කියලා කියන්නේ අර අපි සාමාන්‍යයෙන් ජීවත් වෙන මතුපිට මට්ටමට වඩා ටිකක් ගැඹුරකට ගිය යෝනිසෝ මනසිකාරය මූනික කරගත්ත විනිවිද යාමක්. තොර දැන් මේ අත් දකින්න බොහොම ප්‍රාථමික මට්ටමේ, සූක්ෂම මට්ටමේ ධාතු ක්‍රියාකාරීත්වයක් යෝගාවචරයේ අත් දකින්න අත් දකින්න එතෙන්දිත් එයාගේ හිතේ සෑහෙන දුරට උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. තවත් එහාට යනකොට මේ අරමුණුම තව තව සියුම්ව දැනෙන්න දැනෙන්න, ඒවා ඇතිවීම නැතිවීම ස්වභාවයක් තේරෙන්න තේරෙන්න, එතනත් අන්න ගැඹුරින් උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. දැන් මේ උපේක්ෂාවේ එක්තරා අන්දම කියනවා නම් ලොකු පරාසයක් තියෙනවා. විපස්සනාවකදී යෝගාවචරයක් අත්දකින උපේක්ෂාවේ බොහොම පුළුල් පරාසයක් තියෙනවා. එතකොට මේ තවත් මට්ටමක් තමයි එහෙනම් අපිට හඳුනගන්න පුළුවන් මේ අරමුණු වල යථා ස්වභාවය වැටහෙන්න වැටහෙන්න. ඒකේ තියෙන අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය හොඳට යාට තේරෙන්න තේරෙන්න එතනත් ඉතින් හිතේ උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. තවත් එහාට ගිහිල්ලා දැන් මේ අරමුණු වල යථා ස්වභාවයේ වැටහීම නිසා හිත ඒවා කෙරෙහි යම්සි විරාගයක් පහළ කරගෙන එයින් හිත ඈත් වුණා නම්, ඒවා ඇසුරු නොකර ඉන්න හිත පටන් ගත්තා නම්, එතනත් අන්න හිතේ අනිශ්චිත බවක් නිසා උපේක්ෂාවක් පහළ වෙන්න පුළුවන්. ඉතින් මේ අන්දමින් මේ විපස්සනාවේදී නුවණ වැඩි වීම නිසා, නුවණ වර්ධනය වීම නිසා යෝගාවචරයේ අත්දකින්න උපේක්ෂාව විවිධ මට්ටම් වලදී යාට අත්දක ගන්න පුළුවන්. එතකොට මේ සියලු මට්ටම් විපස්සනාම මූලික කරගත්ත හිතේ පහළ වෙච්ච පහළ වෙන උපේක්ෂාවක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්. ඒ නිසා මේ උපේක්ෂාවට බුදුරජාන් වහන්සේ නමක් දීලා තියෙනවා නෙක්ඛම්මසිත උපේක්ෂාව කියලා. ඉතින් ඕකේ තවත් විචිත්‍ර මට්ටමක් අපිට මනසේ උපේක්ෂාව පහළ වීම සම්බන්ධයෙන් තේරුම් ගන්න පුළුවන්. කලින් විවිධ අරමුණු පහළ වෙනකොට සමහරට අපේ හිතට නිකන් අමනාපයක් වුණත් ඇති වෙන්න ඉඩ තියෙනවා. මගේ හිත හරිම නොසන්සුන්, මේ හිතට විවිධ අරමුණු වෙනවා, අතීතෙට හිත යනවා, අනාගතෙට හිත යනවා කියලා බොහොම අප්‍රසාදයක් වුණත් හිතේ ඇති වෙන්න ඉඩ තියෙනවා. නමුත් ටික ටික හිත ඒකාග්‍ර වෙන්න වෙන්න මේ එන අරමුණු ස්වභාවය අඩු වෙන්න පුළුවන්. අරමුණු ගණන ප්‍රමාණය අඩු වෙන්න පුළුවන්. එතකොට දැන් අරමුණු ප්‍රමාණය අඩු වීම නිසාත් හිතේ නිතැතින් උපේක්ෂාවක් පහළ වෙන්නත් පුළුවන්. හිතමු කලින් නම් විනාඩියකට අරමුණු 50ක් විතර ආවා. දැන් විනාඩියකට අරමුණු 30යි එන්නේ. දැන් විනාඩියකට අරමුණු 20යි එන්නේ. දැන් විනාඩියකට අරමුණු 10යි එන්නේ. දැන් විනාඩියකට අරමුණු 5යි එන්නේ. ඒ කියන්නේ ඒ අරමුණු පහත් ඇවිල්ලා ඉක්මනටම නැතිලා යනවා. අපි ඒ ගැන හොඳට දැනුවත් වෙනවා, සතිමත් වෙනවා. ඒ නිසාම වැඩි වෙලාවක් හිතේ ඒ අරමුණු බලපවත්වන්නේ නැහැ. ආපු අරමුණ ඉක්මනටම යනවා. දැන් එතකොට ආපු අරමුණ යෑම නිසා හිත අත්දකින්න එක්තරා අන්දමක විවේකයක්. මේ විවේකයේ තුල තියෙන්නේ බොහෝ සෙයින් උපේක්ෂාවක්. ඒ වගේමයි මේ බඳු නුවණ මත පදනම් වෙච්ච උපේක්ෂාව බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් අගය කරලා තියෙනවා. ඉතින් මේ බඳු සූත්‍ර ගණනාවක් අපිට හම්බ වෙනවා. උදාහරණයක් වශයෙන් බොහොම ප්‍රසිද්ධ සූත්‍රයක් තමයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. ඒ තැන්වලදී බුදුරජාණන් වහන්සේ නැවත නැවත මතක් කරනවා ඒ හිතේ රූපයක් දැකලා සතුටක් පහළ වුණොත්, රූපයක් දැකලා දුකක් පහළ වුණොත්, දුම්නසක් පහළ වුණොත් එතන ඉන්නේ නැතිව උපේක්ෂාවට හිත ගන්න කියලා. ඒතර ඒ කතා කරන උපේක්ෂාව අර අඥාන උපේක්ෂාවම නෙමෙයි, ගේහසිත ගෘහාශ්‍රිත උපේක්ෂාව නෙමෙයි, දැන් මේ විස්තර කරන විපස්සනා මූලික කරගත්ත උපේක්ෂාව කියලා කියන්න පුළුවන්. තේනසයි විපස්සනාව මූලික කරගත් උපේක්ෂාව සෑහෙන ගැඹුරකට අපේ හිත අරගෙන යනවා. ප්‍රඥාව දියුණු කරන්න අවශ්‍ය කරන හොඳ පදනමක් ඒ උපේක්ෂාව තුලින් ඇති කරනවා. ඒ නිසා කෙනෙක් මනස මූලික කරගෙන ඒබඳු විපස්සනාවක් වඩනවා නම් හිතේ පැහැදිලි බව වර්ධනය වෙන්න වර්ධනය වෙන්න හිතේ බලපවත්වන්නේ විශේෂයෙන් ඒබඳු උපේක්ෂාවක්. එතකොට හිත විවිධ අරමුණු නිසා ඉහළට ගිහිල්ලා නිකන් උත්තේජනය වෙච්ච ගතියක් ඇත්තෙත් නැහැ. වෙනත් වෙනත් අරමුණු ඇසුරු කරන්න ගිහිල්ලා කඩා වැටිලා දුක් වෙන, දුම්නස් වෙන ගතියක් ඇත්තෙත් නැහැ. නිතරම මැද්දේ ඉන්න ගතියක්, මධ්‍යස්ථ වෙ ඉන්න ගතියක්, සැහැල්ලුවෙන් ඉන්න ගතියක්, සරලව ඉන්න ගතියක්. එයාගේ ගෙදර ඉන්න ගතියක්. උඩත් නැති යටත් නැති මැද ඉන්න ගතියක් තමයි යෝගාවචරයක් අත්දකින්නේ. ඔන්න ඔය මැද ස්වභාවය. නුවණ මූලික කරගෙන, විපස්සනා මූලික කරගෙන යෝගාවචරයක් අත්දකින්න මට්ටම තමයි මෙන්න මේ නෙක්ඛම්ම සිත උපේක්ෂාව වශයෙන් භාගතුන් වහන්සේ පෙන්ලා දෙන්නේ. ඒකර මේ විදිහට අපිට ඕනම් මේ දෙකේ වෙනස දැන් තේරුම් ගන්නත් පුළුවන්. ගේහසිත වූ සොම්නසක් තියෙනවා, නෙක්ඛම්මසිත වූ සොම්නසක් තියෙනවා. ගේහසිත සොම්නසක් පහළ වෙන්නේ, ගෘහාසිත සොම්නසක් පහළ වෙන්නේ අපි කැමති කැමති දේවල් බලන්න යෑම නිසා, කැමති කැමති දේවල් අහන්න යෑම නිසා, ඒවා ලැබීම නිසා, ඒවා අත්දකින්න ලැබීම නිසා, අතීතයේ ලැබෙන දෙයක්, ලැබිච්ච දෙයක්, රසවිඳපු දෙයක් මෙනෙහි කිරීම නිසා, අනාගතයේ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරද්දී ඒවා හිතද්දී පවා අන්න සොම්නසක් පහළ වෙන්න පුළුවන්. නමුත් නෙක්ඛම්මසිත සොම්නසක් ඊට හාත්පසින්ම වෙනස්. මේ මොහොතේ අත්දකිනවා මේ අරමුණු වල යථා ස්වභාවය. රූපේක, සද්දේක, ගන්ධේක, රසේක, ස්පර්ශේක, මනසටන අරමුණක මේ මොහොතේ ලබනවා ඒ නුවණ මූලික කරගත් අවබෝධයක්. ඒ අරමුණු වලම යථා ස්වභාවය දැකීම නිසා එතුලින් පහළ වෙන නුවණ මූලික කරගත් සොම්නස, සතුට, ප්‍රමෝදය තමයි නෙක්ඛම්මසිත සොම්නස වශයෙන් පෙන්වන්නේ. ඊළඟට ගෘහාශ්‍රිත දොම්නස වෙන්නේ අර කැමති දේවල් නොලැබීම නිසා අනේ මට තාම හම්බුනේ නෑ නේද කියලා හිතේ පහළ වෙන දොම්නස. අතීතයේදී ලැබුණා නමුත් දැන් නම් ලැබෙන්නේ නෑ කියලා හිතේ පහළ වෙන දොම්නස. අනාගතයේ ලැබෙවි දෝ කියලා දෙගිඩියාව නිසා පහළ වෙන දොම්නස. රූප, ශබ්ද, ගන්ධ, රස ඔය කොයි දේ සම්බන්ධෙනුත් හිතේ පහළ වෙච්ච දොම්නස. නමුත් නෙක්ඛම්මසිත දොම්නස ඊට හාස්පසින්ම වෙනස්. එයා විපස්සනාවක් වඩමින් ඉන්නකොට එයාගේ හිතේ දැන් පහළ වෙනවා දොම්නසක්. අනේ මට තාමත් බැරි වුණානේ මේ ඒ යම්සි නිරාමිස ප්‍රීතියක් භුක්ති විඳ ගන්න. දැන් මේ හොඳටම තේරලා තියෙනවා, ඇත්ත ඇටසැටියෙන් තේරලා තියෙනවා. හැබැයි තාමත් මේ බලාපොරොත්තු වෙන මට්ටමට ළඟා වෙන්න බැරි වුණා. තාමත් ඉතින් මම මේක දියුණු කරගෙන යනවා. තාමත් හැබැයි මේ අවශ්‍ය කරන තරමට තාම දියුණු මදි. ඉදිරියේ තියෙන ලක්ෂ්‍යයන් ගැන යම්කිසි ආසාවක් තියෙනවා. අන්නේ ඉදිරි අවබෝධයක් සම්බන්ධයෙන් නැත්නම් ඉදිරි නුවණක් සම්බන්ධයෙන් ඉදිරියේ විඳින්න තියෙන නිර්ආමස ප්‍රීතියක් සම්බන්ධයෙන් හිතේ පහළ වෙන විපස්සනා මූලික කරගත් දොම්නස තමයි නෙක්ඛම්මසිත දොම්නස්සේ වශයෙන් දේශනා කරන්නේ. දැන් ගෘහාශ්‍රිත උපේක්ෂාව ගත්තොත් ඒක තනිකරම මේ අඥාන උපේක්ෂාවක් වශයෙන් හඳුන ගන්න පුළුවන්. ඒ තැනත්තට අවබෝධයක් ඇත්තේ නැහැ. එයාට සමාවයට මේක සැපද දුකද කියලාවත් තේරෙන්නේ නැහැ. හිතේ තියෙන හැරි උදාසීන ගතියක්, කම්මැලි ගතියක් එහෙම වෙන්නත් පුළුවන්. වෙනත් පැත්තකින් විනිවිද යන ප්‍රඥාවක් ඇත්තේ නැහැ. නිකාම නිකං ඔහි මතුපිට ජීවත් වෙනවා. ඒ මතුපිට හිත රැඳීම, විනිවිද නොයෑම, උදාසීන වීම නිසා පහළ වෙන ඒ ගෘහ නිශ්‍රිත වූ උපේක්ෂාව තමයි ගේහසිත උපේක්ෂාව වශයෙන් හඳුන්වන්නේ. හැබැයි ඊට වඩා පුදුමාකාර ගැඹුරක් තියෙනවා නෙක්ඛම්මසිත උපේක්ෂාවේ. එතෙන්දි තියෙන්නේ අර මේ මොහොතේ අත්දකින විවිධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ඒ අරමුණු වල යථා ස්වභාවය දකිද්දි හිතේ පහළ වෙන්න පුළුවන් උපේක්ෂාවක්. ඒවායේ ත්‍රිලක්ෂණේ වැටහෙද්දි හිතේ පහළ වෙන්න පුළුවන් උපේක්ෂාවක්. ඒවා විනිවිද යද්දි හිතේ පහළ වෙන්න පුළුවන් උපේක්ෂාවක්. ඒවායෙන් සම්පූර්ණයෙන් හිත නිදහස් වෙලා විවේකව තියෙද්දි හිතේ පහළ වෙන්න පුළුවන් උපේක්ෂාවක්. මේ වගේ ගැඹුරු පරාසයක් ඒ නෙක්ඛම්මසිත උපේක්ෂාවට තියෙන බව අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි ඊළඟට ඇත්තටම විස්තර කරන්න තියෙන්නේ දැන් මේ විස්තර කරපු ගෘහාශ්‍රිත සොම්නස දොම්නස උපේක්ෂාව, නෙක්ඛම්මසිත දොම්නස සොම්නස දොම්නස උපේක්ෂාව පාදක කරගෙන ටික ටික අයින් කරගෙන යන ප්‍රතිපදාවක්. ඉතින් ඒක තවත් පියවරක් වශයෙන් මේ සූත්‍රයේදී බුදුරජාන් වහන්සේ විස්තර කරලා තියෙනවා. ඒක අපි ඉදිරි සතියේදී සාකච්ඡා කරමු. අද දිනේදී අපි තවදුරටත් සිද්ධාන්තමය වශයෙන් මේ කරුණු ටික තේරුම් අරගෙන මේ කියපු දේවල් අපේ ජීවිතය තුළම අත්දකින්න අපි උත්සාහන්ත වෙමු. එතකොට මෙතන මේ වචන තිබුණාට, ගැඹුරු වචන තිබුණාට මේ සියල්ල අපි හැමෝම අත්දකින්න දේවල්. මේ අර වචන වලින් විස්තර කරන්න ගියාම තමයි මේක ටිකක් අමාරු බවක් තේරෙන්නේ. නමුත් මේ සියල්ලම අපි සියලු දෙනාම අත්දකින්න දේවල්. ඒ නිසා අපේ අත්දැකීමට මේ බුදුරජාන් වහන්සේගේ දේශනාව එකතු කරගෙන ඒ තුලින් මේක දකින්න නැත්නම් මේ අත්දැකීම බුද්ධ වචනය තුලින් දකින්න උත්සාහත් වුණාම අපිට අපේ අත්දැකීම ටිකක් ලිහිලා යනවා. අපි පටලෝගෙන ඉන්නවා නම් ඒක ලිහෙන්න ගන්නවා. මෙන්න මෙතන මේ විදිහටයි සිද්ධ වෙන්නේ කියලා ඒ බුදුනුවණකින් දැකපු ආකාරය අපිට පොඩ්ඩක් තේරෙන්න ගන්නවා. ඒ සඳහායි ඇත්තටම මේ සුතමේ ඥානය සෑහෙන වැදගත් වෙන්නේ. ඒ සඳහා අපි එහෙමනම් අද ධර්ම දේශනාවත් යොදාගමු. ඒ තුලින් හිතේ පහළ කරගන්න විවිධ සැප දුක් උපේක්ෂාවන් විශේෂයෙන් තේරුම් අරගෙන අපි තුලත් නෙක්ඛම්මසිත උපේක්ෂාවක් නෙක්ඛම්මසිත සොම්නසක් පහළ කරගෙන මේ ධහම තුලින් අපේ සිතෙත් නිර්ආමස ප්‍රීතියක් ඇති කරගන්න උත්සාහන්ත වෙමු කියලා ආරාධනා කරමින් අද ධර්ම දේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. ක්‍රිෂාන්තිට ඇහෙන මට ඇහුන්නේ නැහැ, පොඩ්ඩක් නැවතත් ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න. ඔව්. හරි, ඒක හරි. ඒ කියන්නේ දැන් ඔක්තන රූප සම්බන්ධයෙන්, ඇහෙන් දකින රූප සම්බන්ධයෙන් ඕක පෙනෙන්න නම් ටිකක් ඉතින් සෑහෙන මේ තීව්‍ර සමාධියකුත් අවශ්‍යයි. ඉතින් ඒක හැමෝටම නැහැ. ඒ නිසා ඕක නොපෙනුණා කියලා ප්‍රශ්නයක් කරගන්න එපා.
ඒක තමයි සායනස. ඔව්. මට පොඩි ගැටලුවක් ඇති වුණේ. දැන් මට ප්‍රකට වෙන්නේ අනිත්‍ය සංඥාව.
හරි.
භාවනාවේදී. එතකොට මේ භාවනාව තුළදී වැටෙන්නේ අනිමිත්ත
තත්ත්වයක්.
සමාධිය.
හරි.
එතකොට භාවනාවේදී දකින්න හුඟක් දේවල් සාමාන්‍ය ජීවිතයේදී අත්විඳිනවා මම.
හරි.
එතකොට භාවනාව තුළදී මට බිඳි බිඳි යන ඒවා දැකලා තියෙනවා.
හරි.
නමුත් ඔය බිඳි බිඳි යන එක සාමාන්‍ය ජීවිතයේදී මම දැක්කේ නැහැ.
හරි.
එතකොට මට ගැටලුවක් ඇති වුණා දැන් ඔය කතාවේදී. හැබැයි මගේ යාළුව සමහර අය ඉන්නවා මේ ඒ අයට ඔය දැන් බිඳි බිඳි යන එක පේනවා.
ඔව්, ඒක තමයි.
මම ගැටලුවකදී ඉන්නේ කියලා.
නෑ නෑ, එහෙම අවශ්‍ය නැහැ. ඒ කියන්නේ උතනදී අපේ ශක්ති පමණින් ඕක දැක ගැනීමේ වරදක් නැහැ. ඉතින් ඒක ඇතම් කෙනෙකුට අර තීව්‍ර සමාධියක් තියෙනවා. ඒ බඳු කෙනෙකුට එළියේ පවා අපි දුන් දැන් බිත්තියක් දිහා බලාගෙන ඉඳද්දී ඒක බිත්තියක් වශයෙන් නෙමෙයි පේන්නේ, බිනි බිනි යන ධර්මතා රසක් නැත්නම් ධාතු ස්වභාවයක් වශයෙන් ඇතම් කෙනෙකුට පේනවා. ඉතින් ඒක හැමෝටම නැහැ. ඒක නැහැයි කියලා ඉතින් ප්‍රශ්නයක් අවශ්‍ය නැහැ. ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. අපිට ඊට වඩා පැති තියෙනවනේ තේරුම් ගන්න. ඕනනම් අපිට වේදනාව තුළින් මේක තේරුම් ගන්න පුළුවන්. අත හිතට දාලා හිතේ තියෙන අනිත්‍ය ලක්ෂණය ප්‍රකට කරගන්න පුළුවන්. ඒ නිසා විවිධ කර්මස්ථාන තියෙනවා. ඇතම් කෙනෙකුට ඒ ධාතු සම්බන්ධයෙන් භෞතිකමය දේවල් සම්බන්ධයෙන් ඒ පහළ වෙන නුවණ, තවත් කෙනෙකුට වේදනා මූලික කරගෙන පහළ කරගන්න පුළුවන්. තවත් කෙනෙකුට හිත මූලික කරගෙන පහළ කරගන්න පුළුවන්. ඒ නිසා ඒ අනිත් කෙනෙකුගේ හැකියාව මට නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
ඒක තමයි සවනාසාර එක කොටස් තියෙන නිසා දැන් මට අනිත්‍ය ස්වභාවය තමයි සාමාන්‍ය ජීවිතේ පැටින්.
හරි, ඒක ගැටලුවක් නෑ. ඔව්.
ආ, හොඳයි සයි.
හොඳයි, හොඳයි. හොඳයි.
ඊළඟ දහම් ගැටලුව සංධ්‍යා මිත්‍රිහාන මහත්මිට ඉදිරිපත් කරන්න පුළුවන්.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ.
ඔව්.
මම කතා කරන්න ඇහෙනවා නේද?
ඔව්, ඇහෙනවා.
ස්වාමීන් වහන්සේ, මම දැන් ඔබ වහන්සේ දේශනා කර පරිදි චූල ශුන්‍යත සූත්‍රය, මා ශුන්‍යත සූත්‍රය ඇතුළින් මේ දිනවල මේ ඔය අනිමිත්ත සමාධිය එහෙම තමයි භාවනාවල ආරම්භු කරන්නේ. ඔව්. එතකොට මට මේ අඟහරුවාදා භාවනා කරන අවස්ථාවේ නෙමෙයි, මම ඇඳේ වැතිරිලා ඉන්නකොට මට එක පාරටම මේ මගේ අවස්ථාව නම් කියන්න තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ, ඒක අර්ථකථනය කරගන්න බැහැ. මුකුත්ම නැති ඒක මම අත්විඳලා නැහැ මීට විතර කවදාවත්. ඉතින් එහෙම එකකට මාව ගියා. මම හිතන්නේ ඉතාමත් සුළු මොහොතක් කියලා තමයි මට හිතෙන්නේ. ඊට පස්සේ මගේ එයින් පස්සේ මගේ ලොකු මානසික විපර්යාසයක් ඇති වුණා. ඒ කියන්නේ බුදුන් වහන්සේ වදාළ ධර්මය මේක අචලයි ඒ විශ්වාසයෙන් තමයි කොහොමත් හිතේ එහෙම නෙමෙයි දැන් මේකම තමයි මාර්ගය කියන එක මට ඒක මෙන්නේ දැඩිව තහවුරු වුණා නම් මට ආයි වෙන මොකක්වත්ම නෑ මේ මාර්ගයම තමයි කියන එක මට වැටහුණා ස්වාමීන් වහන්සේ එහෙම ඒක හිත පිළිතිය මගේ
හරි
ඉතින් ඒක ආයි නම් තාම නම් නෑ ස්වාමීන් වහන්සේ මම භාවනා කරගෙන යනවා මේ ඒක නම් මට ආවෙ නෑ මට ඒක අර්ථකථනය කරගන්නත් බෑ මට ඒ අවස්ථාව
හරි
මුත්ම නැති අවස්ථාව
හරි
මේ
ඒක දැන් අපි සාමාන්‍යයෙන් භාවනා කරගෙන යනකොට දැන් අපි හිතන්නේ දැන් ඔන්න මම සම්පූර්ණයෙන් හිත උපාදානයන්ගේ නිදහස් වුණා කියලා. ඔන්න දැන් හිත අනිශ්චිත වුණා කියලා තමයි අපි සාමාන්‍යයෙන් හිතන්නේ. නමුත් ඒක සාපේක්ෂකව තමයි අපිට වැටහෙන්නේ. ඒ කියන්නේ අපි හිතමු අපේ හිත සෑහෙන්න නිකන් බරපතල අරමුණක් ඇසුරු කර කර හිටියා. දැන් ඒ බඳු බරපතල ගොරෝසු අරමුණක් අපිට දැනෙන්නේ අතිශය සියුම් අරමුණක් තමයි හිත ඇසුරු කරන්නේ. එතකොට අපිට තේරෙන්නේ දැන් නම් ඔන්න හිත අනිශ්චිත වුණා, උපාදාන නැති වුණා කියලා. නමුත් හිත ඇතුලේ තාම සියුම් අරමුණක් ඇසුරු කරමින් තියෙනවා. ඊට පස්සේ අපි එතනින් නතර වෙන්නේ නැහැ. තව තව දියුණු කරගෙන යනවා. හිත තව තව අරමුණු ඇසුරු නොකරන මට්ටමකට, අනිමිත මට්ටමකට දියුණු කරන්න උත්සාහවන්ත වෙනවා. එතකොට තමයි අර ටිකත් අයින් වෙලා මේ හිත සම්පූර්ණයෙන්ම කිසිවක් ඇසුරු නොකරන බොහෝම පිරිසුදු අනිමිත් ස්වභාවයක් කෙනෙකුට අත්දැක ගන්න ලැබෙන්නේ. ඉතින් එතකොට තමයි ඇත්ත වශයෙන්ම කියන අනිමිත්ත తත්වය, ඇත්ත වශයෙන්ම කියන අනිශ්චිත తත්වයක් ඇති වෙලා තියෙන්නේ. ඒ තාක් ඉතින් අපි අත්දැක්කේ ආසන්න වශයෙන් අනිමිත්ත తත්වයක්, ආසන්න වශයෙන් අනිශ්චිත తත්වයක්, සාපේක්ෂක වශයෙන් අනිමිත්ත తත්වයක් කියලා හිතා ගන්න පුළුවන්. ඒක ඉතින් අර පොඩ පොඩ පිරිසුදු වෙවි යන මට්ටමකදී තමයි බොහෝම පිරිසුදු අනිමිත්ත తත්වයක් යෝගාවචරයක් අත්දකින්නේ. නිකන් අර වස්ත්‍රයක් පිරිසුදු කරනවා වගේ තමයි. දැන් කලින් තිබුණට වඩා අපිටම හොඳටම දුර්වර්ණ වෙලා තිබිච්ච ඒ වගේම දැලිකුණු වැකිලා තිබිච්ච වස්ත්‍රයක් අපි හොඳට සබන් ටිකක් දාලා පිරිසිදු කරා. ඉතින් එතකොට සාපේක්ෂව සෑහෙන පිරිසිදුකමක් ඇති වුණා. හැබැයි තාමත් නිකන් පඳු පාත වෙච්ච ගතියක්, දුර්වර්ණ වෙච්ච ගතියක් ටිකක් හරි තියෙන්න පුළුවන්. ඉතින් ඒක තව පිරිසිදු කරොත්, තව දෙතුන් පාරක් පිරිසිදු කරොත්, තව ඊට වඩා හොඳ යම් සි සබන් જાතියක් පාවිච්චි කරලා පිරිසිදු කරොත් ඔන්න දැන් තියෙන මට්ටමටත් වඩා තව පිරිසිදු මට්ටමකට පත් කර ගන්න පුළුවන්. එතකොට ඔන්න අපිට කියන්න පුළුවන් දැන් නම් 100%ක්ම මේක පිරිසිදුයි. එහෙම කියන්න පුළුවන්. ඒක తాවකාලිකව ලබන පිරිසිදු වීමක් වෙන්නත් පුළුවන්. මොකද ආයෙත් හිත ගිහිල්ලා සුළු හෝ අරමුණක ආයෙ රැඳෙන්න, තව හෝ වෙනත් අරමුණකට ලං වෙන්න, ඒ නිසාම වර්ණ ගැන්වෙන්න ඉඩ තියෙනවා. ලැබෙන්නේ. ඒකත් මොකද අපි භාවනා කරන වෙලාවේදී දඟලනවා වැඩිනේ. අපි ඕන්ට වඩා වැඩි වීරයක් යොදනවා. සමහරට වැඩි සූදානමක් තියෙනවා. ඉතින් ඒ වැඩි වීරය, වැඩි සූදානම අපි කරන අනවශ්‍ය පමණ අපි කරන දඟලලි මේ නිසාම හිතේ සමබරතාව ඇති වෙන්නේ නැහැ. හිතන්න අපි ඒ වෙනුවට නිකන් ඔන්න කෝච්චියේ අයිනක් අල්ලගෙන මූදු වෙරළ දිහා බලාගෙන යනවා. ඉතින් ඒකට ලොකුවට හිතට අරමුණක් නැහැ. කරන්න ලොකු වැඩක් නැහැ. හරි නිස්කලංකයි. අපි තුම වෙන කවුරුත් කෝච්චිය ඇත්තෙත් නැහැ. අපිට හම්බුනේ මේ තනි පෙට්ටියක්. ඒකේ කවුරුත් තනි සීට් එකක්, කවුරුත් ඇත්තෙත් නැහැ. ඉස්සරහ කවුරුත් ඇත්තෙත් නැහැ. සද්ද බද්ද ඇත්තෙත් නැහැ. නිකන් ඔන්න හිත විවේක වෙනවා. දැන් බලාගෙන යන්නේ හරි ඈතක. ඉතින් නැව් අරව මේවා ඒවා ඇත්තෙත් නැහැ. හිතන්න ඔය වගේ තත්ත්වයකදී හිත සම්පූර්ණයෙන්ම නිදහස් වෙනවා. හිත අනිමිත තත්ත්වෙට නිතැතින්පත් වෙනවා.
හොඳයි,
තනුවන් සන්නයි.
ඊළඟට හොම් ගැටළු බන්දු ජීව මහතාට දෙපස් කරන්න පුළුවන්.
තනුවන් සන්නයි ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ දැන් අර මෙතනදී දැන් බාහිර ආයතන කියන මේ තන විස්තර වෙනකොට මේ බාහිර ආයතන කියන එක අපිට අර්ථකථනය කරන්න වෙන්නේ චිත්ත තුළ ඇතිවන නාම වල ක්‍රියාකාරීත්වයද කියන එක
නෑ. එහෙම නාම ක්‍රියාකාරීත්වයකට වඩා මොකද්ද බඳු ජීව මහත්ය අදහස් කරන්නේ? يعني දැන් මෙතන බාහිර ආයතන
දැන් අපි අභ්‍යන්තර ආයතන කිව්වයින් පස්සේ
ඔව්
ඇස ඇසට ආලෝක වර්ණ වැටිලා ඉවර වෙලා ඒ රූපයක් හරි ඒ කියන්නේ මොන හරි ඒ සංඥාවක් ඇතිවෙන එක ඒක හේතුඵල දහමක් අනුව සිදුවෙන දෙයක් නේ
ඔව්
එතකොට දැන් මෙතන බාහිර ආයතන කියලා තව එකක් පෙන්වලා තියෙන්නේ
ඔව් දැන් මෙයාට තනියෙන් දැන් ඔව් දැන් නැ මෙයාගේ ක්‍රියාකාරීත්වය තනියෙන් සිද්ධ වෙන්නේ නැහැ. අනිවාර්යෙන් මේ බාහිරින් එන උත්තේජනය අවශ්‍ය වෙනවා. ඒ රූපයක ආපాతගත වීම අවශ්‍ය වෙනවා. එහෙම නැතුව සද්දයක් ඇහුණා කියලා ගඳක් සුවඳක් දැනුණා කියලා නිකන් තිබුණා කියලා එහ වහගෙන හිටියත් කියලා මේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්නේ නැහැ. එතකොට මෙයාගේ ක්‍රියාකාරීත්වය ඇත්ත වශයෙන් සිද්ධ වෙන නම් ඒ බාහිර ආයතනයක මුණ ගැසීම ඒක අත්‍යවශ්‍ය වෙනවා. ඒක ඒක අත්‍යවශ්‍ය සාධකයක්.
ඔයතරේ බාහිර ආයතනය කියලා කියන්නේ ඒක තමයි මට දැනගන්න ඕන දැන් අපිට ඈතින් තියෙන රූපයද බාහිර එතන එකට ආයි එහෙමනම්
ආයතනය
කියලා කියන්නේ කියන එකයි මට හැමද
ප්‍රශ්නේ එහෙම දෙයක් නම් තියෙනවා තමයි ඒ කියන්නේ ඇයි එතෙන්ට ආයතනයක් කිව්වේ එතනත් ඉතින් මෙහෙම හිතද හැකි එතනත් ඉතින් අපිට තනි රූපයක් කියලා කිව්වට එතනත් නිශ්චලව තියෙන නොවෙනස්ව තියෙන ක්‍රියාකාරීත්වයකින් තොර එකක් කියලා සලකන්න අමාරුයි. එතනත් මේ එකක් වගේම පෙනුනට ගොනුවක් තියෙන්නේ, රාශියක් තියෙන්නේ, ක්‍රියාකාරීත්වයක් තියෙන්නේ. රූපයක් කියලා කියන එක වෙන වචනයකින් කියනවා නාමපදයක් නෙමෙයි ක්‍රියාපදයක් බවට එතකොටපත් වෙනවා. එතකොට එහෙමනම් අපිට මේ දෙන අර්ථකථනය නිවැරදියි කියන්න පුළුවන්. නමුත් අපි දකින්නේ ඒ මට්ටමින් නෙමෙයි. දැන් අපි හිතමු දැන් අපි ළමෙක්, මගේ දරුවා කියලා ඉතින් අපි දකිනවා. නමුත් මේ දරුවා කියලා කියන එක ආයතනයක් කියලා හඳුන්වා දීම තුළ ගැඹුරක් තියෙනවා. එතන එතකොට ඝන සංඥාවිනුත් හිත අයින් වෙලා, සන්තති ඝණයනුත් හිත මිදිලා, මෙතන සම්පූර්ණ ක්‍රියාකාරීත්වයක් තමයි මේ දකින්නේ. ඒ එතන සම්පූර්ණ ඇතිවෙන තීන් ප්‍රවාහයක් මේ ඔක්කොම ටික එකට බැඳී තිබීමක් ධාතු ක්‍රියාකාරීත්වයක් නිරූපණය වෙනවා යම් ආකාරයකට. අපි ඒකට නමක් දීලා තිනවා දරුවෙක් කියලා. ඒ නිසා අපි මේ එකාතකින් ඒ ආයතනය කියන නම දීම තුළ අපිව අර සාමාන්‍ය සම්මුති මට්ටමින් ඔබට අරගෙන යනවා. නැත්තම් අපි ඉන්නේ සාමාන්‍ය සම්මුති මට්ටමේ. අයෝනිසෝ මනසිකාරකින් අපි නතර වෙනවා ඒ සම්මුති මට්ටමේ. නමුත් ආයතනයක් කියලා කීම තුළ මෙතන මේ ඇත්ත වශයෙන් දරුවෙක් නෙමෙයි, මෙතන මේ ධාතු හතරක රූපයක්, ධාතු හතරක එකතුවක්, රූපස්කන්ධයක් මෙතන තියෙන්නේ කියලා අන්න ඒ බඳු ගැඹුරක් එහෙමනම් අපිට මේ මෙතෙන්ට යොදන්න පුළුවන්.
වර්ණයක්
සටහනක් හැඩයක් ඒ ටික හඳුනා ගන්නවා ආලෝකයක් හරහා. ඔව්.
හරහා. එතකොට මේ ආලෝකය
ඉතින් ඒක තමයි හුඟාක් පැති යොදන්න පුළුවන්. ඉතින් අපිට සයන්ස් පැත්තෙන් කියනවා නම් ওই විදිහට එතන අපිටම නියුට්‍රෝන, ප්‍රෝටෝන, ඔහොම පරමාණු ඔය ඔක්කොගේ එකතුවක්. ඊට පස්සේ ආලෝකය එතන පරාවර්තනය වෙනවා. ආලෝක මේ මාධ්‍යයක් හරහා ගමන් කරනවා. ওই විදිහට ඉතින් එතනත් සම්පූර්ණ බොහොම සංකීර්ණ ක්‍රියාවලියක් තියෙනවා. ධර්මයේ පැත්තෙන් කතා කරද්දි මෙතන ධාතු හතරක එකතුවක්, ඒ ධාතුන් හතරත් ඇතිලා නැතිලා යනවා. ඒවා සම්බන්ධ වෙනකොට එතනින් යම්කිසි රූපී ස්වභාවයක් නිරූපණය වෙනවා, යම්සි වර්ණයක් නිරූපණය වෙනවා. ඒකයි ඒ පැත්තෙන් හිතන්නත් පුළුවන්. ඉතින් කොහොම වුණත් බොහොම සංකීර්ණ ක්‍රියාවලියක් තමයි එතන තියෙන්නේ නේද? කෑලි ගොඩක එකතුවක් තියෙන්නේ. සම්පූර්ණ ක්‍රියාවලියක්, සංකීර්ණ ක්‍රියාවලියක් තියෙන්නේ. නමුත් අපි පහසුවට අපේ තියෙන අපිට විනිවිද ගන්න බැරිකම නිසා, අපි දාගත්ත නම්ගම්වල පැටලීම නිසා, සම්මුතිය තුළ හිත නතර වීම නිසා අපි ඒක ටග් ගාලා අර්ථකථනය කරනවා. මේ ඉන්නේ දරුවා, මේ ඉන්නේ පුතා, මේ ඉන්නේ දුව කියලා ඉතින් අපි අර්ථකථනය කරනවා.
ඔය එතකොට ඉතනදී අපි ඇත්තටම තමන්ගේ කය තුළින් දැකපු අවබෝධය අනුවනේ දැන් අපි ඒක බාහිරයක් ඒ වගේ කියන අවබෝධයට ගියේ.
ඔව්. ඒ ධාතු මනසිකාරයකදී එහෙම දාන්න පුළුවන්. ඔව්. ධාතු මනසිකාරයකදී අපි අපේ කය හොඳට අධ්‍යයනය කළා. එතකොට අපිට තේරෙනවා මෙතන කෙනෙක් නැහැ. මෙතනත් මම එක් පුද්ගලෙක් නැහැ. මෙතන තියෙන හුදු ධාතු ස්වභාවයක්. එහෙමනම් මේ එළිය දකින්න රූපේ තියෙන්නේ ඒ බඳුම ධාතු ස්වභාවයක් කියලා අර සාමාන්‍ය සම්මුති මට්ටම දරුවා කියන සම්මුති මට්ටම අභිභවා ගිහිල්ලා ගැඹුරකට යන්න පුළුවන්. කය මූලික කරගෙන තමයි. ඔව්.
එතකොට ඒකයි එතන අර ආයතන ක්‍රියාකාරීත්වය කියන එක අපිට වෙනම අහු වෙලා නැති නිසා තමයි ඒකයි බාහිර ආයතනය කියලා එතනට ආයතන ක්‍රියාකාරීත්වයක් කියන්නේ එතන දැන් සිත තුළ ඇහැට ඉන්ද්‍රියකට ඒ ගෝචර වෙන්නේ දැන් ඇසට වර්ණ විතරයි. ඉතින් අතන අර සම්පූර්ණ ඔක්කොම ධාතුන් තියෙන එකක් නිසා ඒකයි අර ටිකක් පොඩි ගැටලුවක් වතුනේ ඇයි ඒකට ආයතනයක් කියන්නේ කියන එක. ශබ්දයක් ඇති වෙනකොට නම් අපිට එතන එහෙමනම් ගන්න පුළුවන් පොඩි ආයතන ක්‍රියාකාරීත්වයක් තියෙනවා කියලා. ඒ කියන්නේ ශබ්දයක් ඇති වෙන්න මොනවා හරි දෙයක් එක්කෝ ගැටීමක් හෝ එතන මොනවා හරි ක්‍රියාකාරීත්වයක් තියෙද්දී
නෑ නෑ රූපත් එහෙම තමයි. දැන් රූපත් බඳු ජීව නෑ. දැන් බඳු ජීව මහත්තයා සද්දයක් ඇති වෙන්න යම් හේතුන් ක්‍රියාත්මක වෙනවා වගේම තමයි මේ රූපත් ඇති වෙන්නේ. නමුත් ඒක ටිකක් අප්‍රකටයි. සද්දයක් නම් අපිට හිතෙනවා මොකක් හරි එකක තව දෙයක් ගැටුනහම තමයි මේ සද්දය ඇති වෙන්නේ කියලා. නමුත් රූපත් ඒ විදිහටම යම්සි දෙයක ක්‍රියාකාරීත්වයක් කරහත් තමයි ඇති වෙන්නේ. ඒ නිසා නමුත් අපිට ඒක තරම් ප්‍රකට නැහැ. අපි හිතන්නේ මේක මේ තියෙන රූපයක්. එහෙම තමයි අපිට පෙනෙන්නේ නේද? දැන් ගඳ සුවඳක් වුණත් එතනත් ක්‍රියාකාරීත්වයක්නේ. රසයක් වුණත් එතන ක්‍රියාකාරීත්වයක්. වෙන්නේ නිරූපණය වීමක්. ඔව්.
તો અભ્યંતર ආයතන හරහා.
ඔව්. එහෙම කීත හැකියි.
එතකොට මේ මනස සම්බන්ධව කොහොමද ස්වාමීන් වහන්සේ බාහිර ආයතනයක් කියලා එකක් එතකොට.
එතන තමයි ඇත්තනම ටිකක් පැටලෙන තැන. දැන් අරවණන් අපිට නිකන් හිතද හැකි මේ කයෙන් එළියේ තියෙන දේවල් කියලා. නමුත් මෙතෙන්දී මනසට එන අරමුණු ගත්තොත් එතන අපිට තේරුම් ගන්න වෙන්නේ දැන් මනස දැන් විපස්සනාවක් අත්දකින කරන යෝගාවචරයෙක්ට සාමාන්‍යයෙන් අඳුන ගන්න පුළුවන් මනස කියන එක අරමුණු වලින් තොරව අරමුණක් නැති මනසක් අරමුණක් නැති දැනුවත් බවක් අන්නේ දැනුවත් බව විතරයි මනස කියලා කියන්නේ එහෙමනම් ඒකට ඉතින් අර බොහොම පිරිසුදු විඥාන මට්ටමක් නැත්නම් අනිදස්සන විඥාන මට්ටමක් කියන්න පුළුවන් නමුත් ඒකට අර වගේ අරමුණක් ආවහම තමයි ඒක ප්‍රකාශ වෙන්න ගන්නෙ. ඒ අරමුණේ පැටලෙන්න ගන්නෙ. එතකොට තමයි මේ මනසේ තිබිච්ච මේ පිරිසුදු විඥාන තත්වෙන් අයින් වෙලා ඒක මනෝ විඥානයක් බවට පත් වෙන්නේ. එහෙම නැත්නම් අරමුණ මත පිහිටපු විඥානයක් බවට පත් වෙන්නේ. එතකොට ඒ කලින් තිබිච්ච අනිදස්සන විඥානය නැත්නම් කලින් තිබිච්ච ඒ සකස් නොවුන ස්වභාවය දැන් ඔන්න අරමුණක් ඇසුරු කරන්න පටන් ගැනීම නිසා ඔන්න මනෝවිඤ්ඤාණය බවට පත් වෙලා තියෙනවා. ඉතින් එතකොට එහෙමනම් මේ බාහිරින් ආපු අරමුණ බාහිර ආයතනයක් වශයෙන් සලකන එකේ වරදක් නැහැ. ඔව් එහෙම ඒ කියන්නේ මන ආයතනය කියන්නේ ප්‍රකට වීම කියලා හඳුනා ගන්න පුළුවන්. දැන් අර දැන් ඕක මේ අභිධර්මයේදී එහෙම කියන්නේ නම් ඉතින් ඔය මේ මුලින් තිබුණේ භවාංග මට්ටමක් ඊට පස්සේ ඔන්න මොකක්ද ඒකට කියනවා මේ භවාංග චලන භවාංග උපක්ඡේදන ඊට පස්සේ ඔන්න විඥාන පහළ වීම. ඔය කතාවක් කියන ඉතින් නමුත් ඒවා ඉතින් සූත්‍ර පිටකේ එහෙම නැහැ. කෙසේ නමුත් ඉතින් තියෙන බොහොම පිරිසුදු මනස්සේ తত্ত্বය අරමුණක් තුලින් උත්තේජනය වීමක් වෙලා අරමුණක් තුලින් කැළඹිලා අරමුණක ඔන්න දැන් හිත පැටලිලා අරමුණක් මත පිහිටාගෙන ඒතර අන්නේ බාහිරින් ආපු අරමුණ බාහිර ආයතනයක් මන ආයතනය සමාන මේ ධම්මායතනය වශයෙන් හඳුනගෙන තියෙනවා නම් කරලා තියෙනවා
එතකොට අභ්‍යන්තර ආයතන කියන මට්ටම සිතේ ගත්තොත් එහෙම ඒ කියන්නේ ප්‍රභාස්වර සිතක ක්‍රියාකාරීත්වය කියලාද එතකොට සංකල්ප ගන්න
මට නම් හිතෙන්නේ දැන් ආයතනය කියලා ගත්ත ගමම්ම ඔය දෙන්නම ඉන්නවා වගේ. දැන් සාමාන්‍යයෙන් ස්පර්ශ ආයතන කියනම නම තමයි යූස් වෙන්නේ මේ පාවිච්චි වෙන්නේ. මොකද ඉතින් ආයතන මට්ටම අභ්‍යන්තරික වශයෙන් ක්‍රියාත්මක වෙන්නත් බාහිර ආයතනයේ ස්පර්ශය අවශ්‍යයි. එතකොට තමයි ආයතනීය ක්‍රියාකාරීත්වයක් සිද්ධ වෙන්නේ. දැන් මනස අරමුණක් නොගෙන ඉන්න මට්ටම ආයතනයක් වශයෙන් කියන්න අමාරුයි. සාමාන්‍ය ඔය සංකත ආයතනයක්, සංස්කරණ සහිත ආයතනයක්, ප්‍රපංච සහිත ආයතනයක් කියලා කියන්න බෑ. ඒ ආයතන මට්ටම ක්‍රියාත්මක වෙන්නෙම සම්පූර්ණයෙන්ම අර විදිහට අරමුණක් ඇවිල්ලා අරමුණේ හිත පැටලිලා අරමුණ තුල දැවටිලා ඒකම ඇසුරු කරගෙන තව තව වර්ධනය වෙවි වර්ධනය වෙවි අර පැත්තට මේ පැත්තට ක්‍රියාත්මක වෙන්න වෙන්න තමයි අන්න ආයතනයක් කියලා කියන්න පුළුවන්. ඒකටත් ආයතන නම යොදලා තිනවා. නමුත් ඒක සුවිශේෂී ආයතනයක්. ඒකට දීලා තින ඒකටත් බුධාඳුර නමක් දාලා තිනවා. සේ ආයතනේ වේදිතබ්බේ, සේ ආයතනේ වේදිතබ්බේ, අන්න ඒ ආයතනේ දකින්න කියලා එහෙම කියනවා. එතන හැබැයි විශේෂත්වය වෙන්නේ දැන් චක්කුංච නිරුජ්ජති රූප සංඥාච විරජ්ජති, සෝතංච නිරුජ්ජති සද්ද සංඥාච විරජ්ජති. ඔය විදිහට තමයි විස්තර කරන්නේ. ඒ සාමාන්‍ය ආයතනේ නිරුද්ධ වෙලා තියෙනවා, චක්කායතනේ නිරුද්ධ වෙලා තියෙනවා, ඒකට උත්තේජනයේ සපේන රූප ආයතනයත් විරංජනේ වෙලා තියෙනවා, නිකන් වියකිලා ගිහිල්ලා තියෙනවා. අන්න එතකොට තමයි මේ ආයතනේ පහළ වෙන්නේ. තර මේ ආයතනේට අර වගේ කතන්දර ගොතන විතර්ක කරන පැටලෙන පිහිට ගන්න තත්වයක් නෙමෙයි ඒ කතා කරන්නේ. සාමාන්‍ය ආයතන ක්‍රියාකාරීත්වය නිරුද්ධ වෙච්ච බාහිර ආයතනය සම්පූර්ණයෙන්ම නිකම් වියකී ගිය, බොඳ වී ගිය, මැකී ගිය අවස්ථාවකදී හිතේ පවතින ස්වභාවය කියලා කියන්න පුළුවන්.
ඒ කියන්නේ තමට අභ්‍යන්තර ආයතනයේ මූලිකම ස්වභාවය වගේ කියලා.
ඔව් එහෙම කියත හැකි ඉතින්. ඔව් අභ්‍යන්තර ආයතනයේ අක්‍රීය මට්ටම කියත හැකි.
අක්‍රීය මට්ටම.
ඔව්
හොඳයි ස්වාමීනි.
නෑ කියන්නේ එයා අක්‍රීය වුණාට මෙයා සක්‍රීයයි. හැබැයි වෙනම ආයතනයක් දැන් තියෙන්නේ නේද? ඒතර සාමාන්‍ය ලෞකික මට්ටමක් නෙමෙයි, ඊට වඩා වෙනස් අමුතුම ආයතනයක් තමයි දැන් තියෙන්නේ. ඉතින් ඒක වෙන්නේ නැති බුදුරජාණන් වහන්සේ තර විදිහට මේ මෙන්න මෙහෙම ආයතනයකුත් තියෙනවා බලපල්ලා කියලා නිකන් උනන්දු කරන්නේ ඒකයි. සාමාන්‍ය ආයතන ක්‍රියාකාරීත්වය නම් දන්නවා, ඒකට තමයි කට්ටිය අහු වෙලා තියෙන්නේ. ඉතින් බුදුහාඳුරුගෙන මේක නෙමෙයි මෙන්න මෙහෙමයක් එකක් තියෙනවා, පුළුවන් නම් බලාගනින්න කියලා ඉතින් අර උනන්දු කිරීමක් කරනවා. ඊට පස්සේ ආනන්ද සාමිනාසෙන් අහුවා මේ මොකද්ද මේ කිව්වේ කියලා. උන්වහන්සේ කියනවා මේ කිව්වේ නම් සලායතන නිරෝධය කියලා. ඒ කියන්නේ සාමාන්‍ය ආයතනවල සම්පූර්ණ නිරුද්ධ වීමක් තමයි දේශනා කරලා තියෙන්නේ එතෙන්දී.
හොඳයි සාමිනාසෙන්
පැහැදිලි ඔබ වහන්සේට දරුවන් සරදා නිරුක්
සන්නයි ස්වාමීන් වහන්ස.
ඔව් කියන්න.
ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ හිස්මන් කියපු විදිහට මම අර රාන් රාජපක්ෂ මෑණියන්ගේ ජීවිතයට භාවනා ප්‍රති කියව ඒක ගොඩාක් වටිනවා. ඒකෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්ත ස්වාමීන් වහන්ස. මේ ස්වාමීන් වහන්ස මේ මගේ සති සම්පජන්ණයේ දියුණුව ඒ කියන්නේ මම දැන් එච්චරම අර බා නිදහසේ තියාගෙන ඉන්න ගොඩක් කාලවලට මට මේ අර ෂෙඩියුල් එකක් නැහැ. මේ සති සම්පජන්ණයේ දිනුන නම් දක්ින්නේ ස්වාමීන් වහන්සේ ගොඩක් මම වන්දනා කරනවාට අර වන්දනා කරනකොට ගාත කියනකොට අර ගාත කැඩි කැඩි ඒක වචන විනාස වෙනවනේ ඒක එහෙම වෙච්චි අර වෙනදකට වෙදී ඒ කියන්නේ සිත හැමම එකට කියනවා. ඒකෙන් එතකොට මට දිනුවක් තේරෙනවා ඒක. මේ අර සමාධිය මට තේරෙන්නේ මේ සමාධි මට්ටම මගේ දිනු වෙනවා කියලා තේරෙන්නේ මම අර ඉගෙන ගන්න සංකේතයේදී අවිද්‍යාවම මගේ මේ කකුලේ මේ ඇවිදින්න පුස්තාවයක් කියන කකුල ගැටයක් තියෙනවා. ඒක මට ගොඩක් කලකට අර එක වෙලාවට ඒක තීව්‍ර වෙලා පේන එක වෙලාවට මට ඒක ඇත්තම නැහැ.
හරි.
අන්න ඒ වගේ ඒකෙන් තමයි මම ඒක මම තව 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 කරන්න ඕනේ කියලා මම කියන්නේ. කරන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ. ඒ වුණාට මම ඒකෙන් දැනගන්නවා මම ඉන්නේ මේ සත්‍යය කියලා.
නැහැ සමාධිය නම් ඇත්තටම ඔව් සමාධියක ලක්ෂණ අරිට වඩා වෙන පැත්තකින් හිතින් හිත තුලින් දැක ගන්න පුළුවන්. හිත විවිධ අරමුණු ඉල්ලන්නේ නැත්තම් විවිධ විචිත්‍ර අරමුණු ඉල්ලන්නේ නැතුව හිතට විවේකීව ඉන්න පුළුවන් නම් එතන සමාධියක් තියෙනවා. ඒකාග්‍රතාවයක් තියෙනවා. කාමච්ඡන්දේ තමයි විශේෂයෙන්ම සමාධියට තියෙන සතුර කියලා හඳුනා ගන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒකාග්‍රතාවය නැති වෙන්නේ කාමච්ඡන්දේ නිසා. කාමච්ඡන්දෙන් තමයි අපිව එක අරමුණක තියන් ඉන්න අකමැති බවක් ඇති කරලා තව අරමුණකට පන්නන්නේ. තව අරමුණක් වෙත යොමු කරන්නේ. අරමුණෙන් අරමුණට යන ගතිය ඇවිල්ලා කාමච්ඡන්දේ ලක්ෂණයක්. එතකොට කාමච්ඡන්දය දුරු වෙච්ච මට්ටමකදී යටපත් වෙච්ච මට්ටමකදී හිතට පුළුවන් සරල අරමුණක දිගට රැඳී සිටින්න. එහෙමත් නැත්නම් අරමුණක් ඇසුරු නොකර කාලය ගත කරන්න. අන්න ඒ බඳු තත්වයක් හිතේ තියෙන තිබීම කියන්නේම සමාධියක් කියලා හඳුනා ගන්න පුළුවන්. එතකොට නිකන් අර ගැඹුරු සමාධියක ජීවත් වීම නෙමෙයි මේ කතා කරන්නේ. හිත බොහොම මේ නිශ්චලව තිබීමක්. හිත අරමුණු වලින් නිදහස්ව තිබීමක් පවා සමාධියක් වශයෙන් හඳුනා ගන්න පුළුවන්.
එහෙම සමනන්ත දැන් අර දැන් කවුරු හරි මට කතාවක් දිග කතාවක් කියනවා නම් එතන මට ඒක අහගෙන ඉන්න අමාරුයි. අර ඇතුලේ අර ඔළුවට නිකන් අපහසුතාවයක් වගේ දැනෙනවා. දැන් එහෙම එකක් දැනෙන්නේ මට ඔහි නිකන් අහගෙන ඉන්න පුළුවන්. ඒ කියන්නේ මම ඒක ඇතුළටම ගැඹුරටම කිහිල්ලා නෙවෙයි ඒ වුණාට උඩින් ඒ වුණාට කියන දේ මට තේරෙනවා. ඒ වගේ දෙයක් තියෙනවා
සම්. හරි. ඒක වැරද්දක් නැහැ. ඒක වැරද්දක් නැහැ. එකන අපිට පුළුවන් වෙනවා පොඩ පොඩ අර මේ හිතේ සමබරතාවය පවත්වන්න අර බාහිරින් එන අරමුණ හිත කඩාගෙන යන්නේ නැහැ. නැත්නම් අපේ තියෙන මේ සමබරතාවය මිඳින්නේ නැහැ. සමබරතාවය දැන් ඊට වඩා මෙහෙම සෑහෙන්න ශක්තිමත් වෙලා තියෙනවා.
එහෙනම් ශාමින් වහන්සේ ද එක දවසක මම ඉඳගෙන භාවනා කරනකොට මම එක පාට මට ශබ්දයක් දැනුණා. ඒ කියන්නේ සමාධියකට ගියා වෙන්න පුළුවන් කියලා හිතුණා. එක පාටම ශබ්දයක් දැනුණා මට. ඒ කියන්නේ කුරුල්ලෙක් හඳක්ද ලේනෙක් හඳක්ද කියලා එහෙම වෙන් වෙලා තේරුන්නේ නැහැ. ඒක නන් ස්ටොප් දැනුණ කිතම මම ඒකට සම්බන්ධීගෙන ඉන්නකොට මේ මගේ හිත ඇති වෙනවා නැති වෙනවා මම ඒක දැක්කා. ඒක තිබුණා මට මේ හිතෙනවා සමිනන්ත අර මේ සමිනන්ත පත්තිගේ සත්‍ය දේශනාව දිගේ අර බාහිර ආයතනයේ අභ්‍යන්තර ආයතනයේ ස්පර්ශයකදී අභ්‍යන්තර ආයතනයේ බාහිර ආයතනයේ සමග විඥානය සම්බන්ධ වුණාම තමයි ස්පර්ශය ඇති වෙන්නේ. ඒ උනාට ඒක වේගවත් සිදුවෙන හින්දා ඒ කියන්නේ ඇතිවිදි නැතිවිදි වේගවත් සිදුවෙන හින්දායි අපිට එකම ඉදිරියට
දැනෙන්නේ කියලා. ඒකදී සම්මත සෙපෙනෙන් කියන්නු කරේ. වෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ශබ්ද සම්බන්ධයෙන් නම් ඇත්තරම ශබ්දවලදී ඕක අර ශබ්දයක් බොහොම යහුසුලුව සිද්ධ වෙනවා. ඒ නිසා ඒක ඇතිව නැතිව යාම ටිකක් දුරට ප්‍රකට කරගන්න පුළුවන්. ඉතින් එතකොට ඒ ඇති වෙච්ච මට්ටමේදී ඔන්න සෝත විඥානයක් පහළ වෙනවා. ඒ තුලින් තමයි ඒක දැනගන්නේ. ඊට පස්සේ ඒ සද්දය නැතිවීමත් එක්ක ඒ පහළ වෙච්ච සෝත විඥානයත් එහෙම නැති වෙලා යනවා. ඒත් ඇත්තටම එතන තනි සෝත විඥානයක් කියලා කියන්න බෑ. يعني එක සද්දයක් කියන එකත් තනි සද්දයක් කියන්න බෑ. එතනත් තරංග රාශියක් කියලා කියන්න පුළුවන්. ඉතින් අන්නේ ඒ තරංග හැම එකක් ගානෙම සෝත විඥාන රාශියක් පහළ වුණා. හැබැයි බොහොම කෙටි කාලයක් ඇතුළත තමයි ඒක පහළ වුණේ. ඊට පස්සේ ඔන්න සද්දය අවසන් වීමත් සමගම අර ඒ පහළ වෙච්ච සෝත විඥාන රාශියත් එක පාටම ඔන්න අහෝසි වුණා. ඊට පස්සේ නිකන් අපිට දැනෙනවා නිකන් වැකියුම් එකක් වගේ. අපිට දැනෙනවා නිකන් හිස් ස්වභාවයක්. මොකද අර එක පාට බොහොම තීව්‍ර වශයෙන් විශාල වශයෙන් පහළ වුණා රාශියක් සෝත විඥාන එක පාට මේක හොසි වුණා. ඒතකොට අර දැඩිව දැනීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඒක අපිට තදර දැනෙනවා. ඒක නිකන් තිගැස්සීමක් වශයෙන් දැනෙනවා. නැහැ සද්දය ඇහෙනවා කියන්නේම විඥානේ පහළ වෙලා
විඥානේ පහළ වෙනවනේ. එතකොට දැන් භාවනා කරද්දී ඒක ඈත් වුණා වගේ. කියන්නේ විඥානේ පහළ වෙන උනාට ඒක ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව. ඒක අර භාවනා කරනකොට මට ඈත් වෙලා වගේ පේුණා ඒක. මෙහෙම වෙනවා මෙහෙම වීමක් තමයි සිද්ධ වෙන්නේ.
සිද්ධ වෙනවා. ඔව්. ඔව්. ඒක වැරද්දක් නැහැ.
මේ ස්වාමීන් වහන්සේ මම මට තව දවසක භාවනා කරනකොට මේ කියන්නේ එක දවසක නෑ ගොඩක් වෙලාවට විදම් වේදනාවක් කකුල වේදනාවක් එනවනේ හිරවැටීමක් එක්ක ටිකක් භාවනා කරනකොට වේදනාවක් එනවා. ඒ වේදනාව දිහා බලා වේදනාව දිහා නෙමෙයි මම බලාගෙන ඉන්නේ මගේ හිත ඒ කියන්නේ වේදනාව පල්ල හැදෙනවා ඒකට උඩින් අර හිත දිහා වගේ බලාගෙන ඉද්දී ඒක නිකන් හිමේ නැති වෙලා යනවා. ඒ නැති වෙන්නේ අර එක පාරටම නෙමෙයි ඒක නිකන් කියුම් වෙලා වේදනාව ඊට පස්සේ ඒක සීතලක් වගේ වෙලා එහෙම නැති වෙලා යනවා. මේ ඊට පස්සේ මම දැන් ඔහොම ටිකටම වෙනවා. ඊට පස්සේ මම ඇස් දෙක ඇරලා කකුල් දෙක කෙලින් කරලා බැලුවා. ඒ කියන්නේ ඇත්තටම අර කකුල තිබ්බයි ඊට වැටනේ දැක්කේ නැත්ද කියලා. ඒකත් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒත් මට අර විදිහට වෙලා තියෙනවා.
හරි.
මේ ඒකේ වරදක් නැහැ.
නෑ නෑ නෑ. එක කිසි වරද්දක් නැහැ. ඔව්. නැහැ කිසි වරද්දක් නැහැ. කියන්නේ අපිට සාමාන්‍ය මනසට මේක හිරි වැටීමක් කියලා ඒක තනි වේදනාවක් වගේ වැටහෙන්නේ. හැබැයි අපි අර සමාධියකින් ඕක බලනකොට එතන එක හිරි වැටීමක් නෙමෙයි. හිරි වැටීම් රාශියක් තියෙන. ඒ එක එක හිරි වැටීමකත් නැතිවීමක් නැතිවීමක් සමායට දැනෙන්න පුළුවන්. ඔව්. ඒ වේදනාවන පසනාවක් වෙන්නේ. ඔව්. හොඳයි. හැබැයි ඉතින් හිත අනවශ්‍ය දේවල් නම් අමතක කරලා දාවි.
ඔව් ඒක තියෙනවා සාමාන්‍යයෙන් නේ. සමහර දේවල් නම් මතකම නැහැ.
ඔව්.
මේ කෙනෙක් කරන වැඩ, මේ කෙනෙක් වැඩ අවශ්‍යම අත්‍යවශ්‍ය මේක කරන්න ඕනේ කියන එක ඒ වගේ දේවල් මට අමතක දැන් උයනකොට දාන්න ඕන දේවල් ඒ වගේ දේවල් නම් මට ඒක මතක් කරලා දීමක් වගේ ඒ කියන්නේ මට අමතක වෙන්න ගියොත් මට මතක් වෙනවා. ඒ වගේ දේවල්
ඒක වෙන්න පුළුවන්. ඒක හරි. මොකද දැන් මනස අපේ ඇත්තටම දැන් මේ මතකය ගැන කියනකොට මතකයට කාරණා විශේෂින් දෙකක් බලපානවා. අපේ මනස බොහොම පැහැදිලිව තියෙන අවස්ථාවකදී අපි යමක් ඉගෙන ගන්නකොට මතක තබා ගන්න ඉන්න උමනා නම් ඒක හොඳට මතකයේ තැම්පත් වෙනවා. මොකද මනසේ තියෙනවා ඊට සරිලන පරිසරයක්. ඊට පස්සේ යම් වෙනත් පසු අවස්ථාවකදී ඔක මතක් කරගන්න ඕන නම් ආයි ස්මරණය කරන්න ඕන නම් එතෙන්දිත් අර පැහැදිලි මනස තියෙනවා නම් බොහොම ටංගාලා මතක් වෙලා එනවා. මොකද ඒකටත් උවමනා කරන්නේ ආයි නිකන් අර මේ පරණ මතකය ඉදිරියට ගන්න උවමනා කරන නිවැරදි පරිසරයත් ඊට සරිලන පරිසරයක් ඔන්න හිතේ තියෙනවා. ඉතින් ඔය දෙකම එතකොට සකස් වෙලා එනවා. මතක තියාගන්න ඕන අවස්ථාවේදීත් පැහැදිලි මනසක් තියෙනවා. මතක් කරගන්න අවශ්‍ය අවස්ථාවේදීත් පැහැදිලි මනසක් තියෙනවා. ඉතින් එතකොට මේක හොඳට ක්‍රියාත්මක වෙනවා.
හොඳයි. සම්බන්ධ බොහොම පැහැදිලි.
මේ ඔබහන්සේට කිව් සිද්ද වෙනා තරම් නැහැ. හොඳයි.
හොඳයි. ඊළඟ දහම් ගැටලුව යෝෂි වන්‍ය ආරච්චි ඉදිරිපත් කරන්න පුළුවන්. තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්සේ.
ඔව්.
ස්වාමීන් වහන්සේ මට ප්‍රශ්න දෙකක් තියෙනවා දැනගන්න ඔබ වහන්සේගෙන්. පළවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් අද කතා කරපු නෙක්ඛම්ම දෝමනස්සේ සම්බන්ධයෙන් දැන් අපි සාමාන්‍ය ජීවිතේ ගත කරනකොට ස්වාමීන් වහන්සේ ආයතන හරහා හිතේ අරෝපේක්ෂා සහගත ස්වභාවය ඇති වුණාම අපිට දැනෙනවානේ දැන් මේ අරුමුණු වල වෙනස් වෙන ස්වභාවය මේ ඇති වෙලා නැති වෙලා යන ස්වභාවය.
හරි.
හැබැයි සමහර ආයතන හරහා බොහෝම පහසුවෙන් අඩු උත්සාහයකින් දැනගන්න පුළුවන්. සමහර ආයතන හරහා ටිකක් උත්සාහය වැඩි කරන අමාරුවෙන් දැනගන්න පුළුවන්. දැන් එතකොට දැන් අපේ හිතේ බලාපොරොත්තු තියෙන්නේ දැන් මේක ලේසියෙන්ම දැනෙනවා නම් හොඳයි කියලානේ.
ඔව්.
දැන් අපේ අර එතකොට දැන් අමාරු බව දැනෙනකොට පොඩි දෝමනස්යක්
එනවා.
වගේ මේ ගැටියක් දැනෙනවා. ඒ ඒ මේ නෙක්කම දෝමනස්ය කියලා හිතා ගන්න පුළුවන් ස්වාමීන්
වහන්සේ. නෑ ඒක තමයි. දැන් උතන්දී හැබැයි ඔය ඉතින් උත්සාහය කරන එකේ වැරද්දක් නැහැ. නමුත් ඉතින් අපිට හොඳට දැනෙන එකක් හරහා නුවණ දියුණු කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. අප්‍රකට දෙයක් හරහා නුවණ දියුණු කරගන්න යාම අත්‍යවශ්‍යයි කියලා කියන්න බෑ. මොකද දැනටත් අපිට ප්‍රකට ආයතන තියෙනවා නම් ඒකෙන් හොඳට තේරෙනවා නම් ඒ තුරින් නුවණ වැඩෙනවා නම් කොයි ආයතනය හරහා වුණත් නුවණ දියුණු කර ගැනීමේ වරදක් නැහැ. ඉතින් අර නොදැනෙන දෙයක් හරහා ගිහිල්ලා අපි ඒකට ලොකු කාලයක් වැය කරනවට වඩා දැනෙන ප්‍රකට ආයතනයේ හරහා තව නුවණ දියුණු කර ගැනීම ප්‍රයෝජනවත්.
මෙයයි සමෙන් නොහසෙ. ගොඩක් වෙලාවට මම නියම හිතලම කරන්නේ එනකට එහෙම නිකන් කෙරෙනවා. ඉතින් අර උපේක්ෂා සාධක ස්වභාවය වෙනස් වෙනවා කියලා දැනෙනකොට ඒකට අනුරණ වෙච්ච ආයතනයේ හරහා අර විදර්ශනාව වඩන්න වගේ නිකන් පෙළඹෙනවා එහෙම.
හරි. දැන් විදර්ශනාව වඩනවා කියලා මොකද්ද කරන්නේ? හරි.
එතකොට දැන් ඒ සම්බන්ධයෙන් ද්වේෂයක් හරි ගැටීමක් හරි ඇතිවෙගෙන එනවා කියලා දැනෙනකොට
හරි.
අර ඇහෙන සද්දය කනට ගැටෙන්න තැනට හිත තියාගෙන බලන් ඉන්නවා සමින්හ. එතකොට තේරෙනවා මේ සද්දය අර ඇතිවෙවි නැතිවෙවි ගැටි යනවා අන්තිමටම දැනෙනවා ඒකේ තේරුමක් ගන්නම බැරි ස්වභාවයක්.
හරි.
එතකොට අර අර හිතේ අතුමුණු
හරි හරි
ඒ වගේ
දැන් මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් හිත සාමාන්‍යයෙන් කිසිම අරමුණක් නොගෙන පවත්වන්න තාම බැරිද?
පුළුවන් ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට මම භාවනාවක් කියලා ගොඩාක් ලොකු වෙලාවක් කැප කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ජීවිතේ ගත කරනකොටම තමයි මේ භාවනාවක් කරගෙන යන්නේ.
හරි ඒක වැරදක් නැහැ. ඔව් ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඒ එහෙම ගත කරද්දී අපිට පුළුවන් ද හිත අරමුණක් නොගෙන පවත්වන්න?
ගොඩාක් වෙලාවට එහෙම ස්වභාවයක තමයි තියෙන්නේ
ස්වාමීන්. ඒක තමයි වටින්නේ. ඔව් ඒක තමයි මටත් අවශ්‍ය වුණේ කියන්න. ඒක තමයි අවදගත් වෙන්නේ. ඒ මිසක් අපි දැන් බලෙන් කරන විපස්සනාවක් කියන එක අවශ්‍ය නැහැ. දැන් අවශ්‍ය වෙන්නේ හිත ගිහින් පටලෝ ගත්තොත් කරන විපස්සනාවක්. නැත්තම් විවේකයෙන් ඉන්න. නැත්තම් අවශ්‍ය වෙන්නේ හිත පුළුවන් තරම් විවේකයකින් විරාගයකින් අතහැරීමේ ආකල්පයකින් කිසිවක් ඇසුරු නොකර පවත්වීම තමයි වැදගත් වෙන්නේ. හැබැයි හිත විසින්ම ගිහිල්ලා මොකක් හරි පටලෝ ගන්නවා, හිත ගිහින් ආයි ඇලෙනවා, ආයි ඔන්න ගැටෙනවා. එහෙමනම් ඉතින් අපි පොඩ්ඩක් ආයෙත් මෙතෙන්ට යම් උපක්‍රමයක් යොදලා ආයෙත් හිත නිදහස් කරගන්නවා. එතකොට බැලුවහම වෙනත් වචන වලින් කියන්න තියෙන කරන්න තියෙන වැඩ ප්‍රමාණය අඩු වීම තමයි කියන්න තියෙන්නේ. يعني කරන විපස්සනාව අඩු වෙලා මනසට නිකන් විවේකයෙන් ඉන්න දෙනවා. හැබැයි එතන හිතේ විතර්ක තියෙන්න බෑ, ප්‍රපංච තියෙන්න බෑ, ආතතියක් තියෙන්න බෑ, බරක් තියෙන්න බෑ, සැහැල්ලුවක් තියෙන්න ඕනේ, පැහැදිලි බවක් තියෙන්න ඕනේ, උපාදානයක් නෑ, ඔය වගේ ලක්ෂණ ටිකක් තියෙන්නේ. ඒ தත්ත්වය තියෙන්න ඕනේ. සරල වුණාට මොකද ගැඹුරක් තියෙනවා.
එහෙමයි
සර්. ඔව් ඔව්.
හැමතිස්සෙම
නෑ සර්. ඔව් ඒක හරි. ඒක හරි. ඔව්. ඔව් ඔව්.
දෙවෙනි ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ දැන් මේ මධ්‍යස්ථ ස්වභාවයේ හිත තියාගෙන ඉන්නකොට
ඔව්
යම් සමහර ආයතන හරහා දැන් අපි දැන් වෙන අරමුණු වල වෙනස් වීම දැනිලා අනිත්‍ය ස්වභාවයේ යන්තම් දැන් එහෙම දැනීගෙන එනකොට ස්වාමීන් වහන්සේ සමහර අරමුණු නැතිම වෙලා යනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට කිව්වොත් දැන් වාහනේ දවගෙන යනකොට මේ ගැඹුරු උපේක්ෂා සහගත මේ ඔහුගේ අර නිමිති අල්ලන්නේ නැති ස්වභාවයකට ආවොත් අත දැන් ස්ටියරින් වීල් එක අල්ලන් ඉන්නවා කියලා දැනෙන්නේ නැහැ. ඒ ස්පර්ශය දැනෙන්නේ නැති වෙනවා. ඇස් දෙකෙන් සමහර වෙලාවට දැන් උපේක්ෂා සහගත ස්වභාවයේ ඉන්නකොට දැන් ඉස්සරහා වැටක් වගේ තියෙනවා නේද? ඒ
වැට විතරක් පේන්නේ. වැටත් පේන්නේ නැත්නම් තමයි මාර ප්‍රශ්නයක් වෙන්නේ.
දැන් මට ඒ වෙලාවට හිතෙනවා ස්වාමීන් වහන්සේ අපේ බුදු පියාණන් වහන්සේ කියලා තියෙනවානේ දැන් යමක් නැති වෙනවා කියලා දකිනකොට අපි තියෙනවා කියලා අල්ලාගෙන දෘෂ්ටිය නැති වෙනවා කියලා. ඒ වගේම යමක් හේතු යමක හේතු ඇති වෙනකොට දේවල් තියෙනවා කියලා පේනකොට නැහැ කියලා තියෙන දෘෂ්ටිය අපෙන් නැති වෙලා යනවා කියලා. මම මෙහෙම හිතුවත් ඒකේ වරදක් නැද්ද ස්වාමීන් වහන්සේ?
ඔව් වරදක් නැහැ. ඉතින් එතන තියෙන්නේ ඇත්තටම අර උද්‍යව්‍යය හා සම්බන්ධ නුවණක්. ඒ කියන්නේ දැන් අපිට එක්ක අපි ඒකාන්තයක හිර වෙලා ඉන්නවා සියල්ල තියෙනවා. හැමදේම තියෙනවා. ඒ බඳු අන්තයක් තියෙනවා. එහෙම නැත්නම් අපි එකක්වත් නැහැ කියන අන්තේ හිර වෙලා ඉන්නවා. නමුත් අර දේවල් නැති වෙවි දිගට ඒ නිරුද්ධ වියාමක් නැතිවීමක් දකිනකොට එතකොට අපිට අර තියල්ල තියනවා කියන අන්තයේ ඉන්න බැරි ගතියක් තමයි පහළ වෙන්නේ. අපිට දැන් තියනවා කියන විදිහක් නැහැ. මොකද පේනවා ඇස්පන අපිට මේවා මොහොතක් පාසා නැති වෙනවා. අනිත් පැත්තට මොහොතක් පාසා දේවල් ඇති වෙනවා දකින්න. එතකොට කියන්න බෑ මොකක්වත් නැහැ කියලා. නේද? ඔව්. ඔක විස්තර කරනවා. ඒ කියන්නේ කච්චානගත සූත්‍රයේදී ඔය කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ විස්තර කරන්නේ. අපි ඔය උද්‍යව්‍යය දකින්නවා කියලා කියන්නේ ඇතිවීම නැතිවීම ස්වභාවය නිරන්තරයෙන් දකින්නවා කියලා කියන්නේ එතන තියෙනවා ලොකු ගැඹුරක්. අපිව අන්ත දෙකකින් නිදහස් වෙනවා. අපි උදය පක්ෂය දකින්න ඇතිවීම පක්ෂය දකින්න නැවත ඇති වෙනවා ඇති වෙනවා. ඒ ඇති වෙන පැත්ත දකින්න අපිට දැන් මේ ලෝකේ කිසිවක් නැහැ කියලා කියන්න බෑ. මොකද ඇති වෙනවා දකින්නවානේ. අනිත් පැත්තට මොහොතක් පාසා නැතිවීම දකින්න දෙයක් දිගට තියෙනවා කියලා කියන්නත් බෑ. ඉතින් එහෙමනම් අපිට කියන්න වෙන්නේ මෙතන තියෙන්නේ නිකන් ඇතිවීම නැතිවීම ප්‍රවාහයක්. ඉතින් එතකොට ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් කියන්නේම අනිත්‍ය ලක්ෂණයක්. දුක්ඛ ලක්ෂණයක්, අනාත්ම ලක්ෂණයක්. ඒ කියන්නේ මොකද දැන් ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් කියන්නේ මේ දිගට පැවැත්මක් නෙමෙයිනේ. එහෙමනම් එතන ස්ථිරත්වයක් නැහැ. මොහොතක් පාසා ඇති වෙලා නැතිලා යනවා. ස්ථිරත්වයක් ඇත්තේ නැහැ. එතන තියෙන අනිත්‍යත්වයක්. ඊළඟට මේ ඇතිවීම නැතිවීම ස්වභාවයෙන් නිරන්තරයෙන් පෙළෙනවා. ඉතින් එතන එහෙමනම් තියෙන දුකක්. පෙළීමක්. ඉතින් එතකොට මේ වගේ ඇතිවීම නැතිවීම ස්වභාවයක් අස්සේ දිගට පැවැත්මක් තියෙනවා කියලා මම කොහොමද කියන්නේ? එහෙමනම් එතන තියෙන අනාත්ම ස්වභාවයක්. ඔව්. ඔව්. හොඳයි. අර අතන චොට්ටක් හැබැයි හදාගන්න පුළුවන්. ඒ කියන්නේ පොඩ්ඩක් බලන්න ටිකක් අර සමාධිය ටිකක් ගැඹුරට ගියොත් අර වගේ නිකන් අපි ඕනට වඩා අපිට දේවල් නිකන් හිත මොකක්වත්ම ග්‍රහණය නොකර ඉඳීමේ වැරද්දක් නැහැ. නමුත් ඔය විශේෂයෙන් වාහනයක් පදවනකොට වගේ අවස්ථාවකදී අපි ඉන්න ඕනේ එක්තරා අන්දමක සම්මුතියක් ඇසුරු කරන්නත් ඕනේ. අපිට දැනීම එක්කත් අපි යම් සමබරතාවයක් හිතේ පවත්වන්න ඕනේ. ඒ නිසා එතෙන්දි හිත මතුපිට තබා ගැනීම තමයි වැදගත් වෙන්නේ. අපි හිත ඒකාග්‍ර කරන්න වෙහසනවා වෙනුවට නිකන් හිත සැහැල්ලුවෙන් තියන් ඉන්නවා. ඒතර අර සැහැල්ලු සතියක් තියෙනවා. නේද? හාත්පස පැතිරිච්ච හැමදේම දැනෙන, පෙනෙන සැහැල්ලු සතිමත් බවක් තියෙනවා. හැබැයි හිතේ අරමුණක් නැති වෙන්න පුළුවන්. හිතට කියන්නේ රූප පෙනීමෙන් අදහස් වෙන්නේ නැහනේ හිත ගිහිලා ඒ රූපේ පැටලෙනවා කියලා නේද? දකින්න ප්‍රපංචෙන් නැහැ. හිත විතර්ක කරන්නේ නැහැ. හිත නිශ්ශබ්දව ඉන්නවා. හැබැයි හැමදේම පේනවා. හැමදේම ඇහෙනවා. ඒතර ආයතන ක්‍රියාත්මක වෙනවා. හැබැයි හිත කියවන්නේ නැහැ. හිත ඒ කල්ලලා පටලවගෙන නැහැ. ඔව්. පුළුවන්. වෙන්න පුළුවන්. ඔව් ඒක ඒ නිසා ඒ කියන්නේ සමාධිය පැත්තට බර කරන්න එපා. නැතුව නිකන් මතු පිට තියන්න හිත.
එහෙමයි සමහරවිට.
ඔව්. හොඳයි. හොඳයි.
ඊළඟට හම් ගැටලුව දිලිඳී තාක්ෂිකයට ඉදපත් කරන්න පුළුවන්.
අත තෙරුවන් සරණයි අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස.
ඔව්.
මම අහන සූදානම් වුණ එකට ටිකක් උත්තරයක් ලැබුණා වගේ දැනුණා කලින් කෙනා තුලින්. ඒත් මම අහන්නම් ප්‍රශ්නේ ශරීරයේ දැනීම ගැන දැනෙන දෙයක් තමයි මට අහන්න අවශ්‍ය. සාමාන්‍ය ජීවිතයේදී දැන් බලාගෙන ඉන්නවා ඉස්සරහා බලාගෙන ඉඳද්දි මට හිතනනේ දැනෙනවා S දෙකක් නෑ වගේ දැනෙනවා. එතකොට ශබ්ද ඇහෙද්දි කුඩා ශබ්දේ පවා එනවලුස කොහේ හරි තියෙන එකක් කටු වල ශබ්දයක් ඇහෙනවා. එතකොට නමුත් මට දැනෙනවා කන් දෙකක් නෑ වගේ. නමුත් ශබ්ද අවකාශයක ඇහෙනවා. දැන් ආහාර ගණිතයේ එක විස්තර වශයෙන් කිව්වොත් කඩේට අගාලා අර කට බත් කටක් ගත්තට පස්සේ හපලා ඒක කොටස් වශයෙන් ඉක්මනට ගිලෙන තැන ඊපස්සේ උගුරේ කොටසක් රැඳිලා තියෙන එක ඊපස්සේ උගුරෙන් ගිලෙද්දී අර ටුක් ගාලා උඩට ශබ්දයක් එක්ක ගිලෙන එක ඊට පස්සේ ආහාරය බඩට නැත්නම් උදරයට යද්දී යන එක මට දැනෙන්නේ නලයක යනවා වගේ.
හරි.
එතකොට ශරීරය කිය ගණ මේ එළිය තියෙන ඝන ශරීරයට වැඩිය හැමදේම නිකන් අවකාශයක වෙමින් දැනෙන අත්දැකීමක් තියෙනවා මට. මේක සාමාන්‍යද නැත්නම් මේක
නෑ ඔක සාමාන්‍ය නෑ සාමාන්‍යයි කියන්න පුළුවන්. මොකද දැන් අර ක්‍රියා ගොඩක් තියෙන්නේ කියන පැත්තට තමයි හිත ගිහිල්ලා තියෙන්නේ. එහෙම නැතුව අපි ඇඳපු රේඛාවක් ඇතුලේ තියෙන ඝනයක් කියලා හැඟීමක් නැති වෙන්න
බලවා.
ඉස්සර ඉස්සර නිකන් අපිට තියුණානේ මේක තමයි මගේ ශරීරයේ පරිමාණය පරිමාව මේ රේඛාව ඇතුලේ තමයි මගේ කය තියෙන්නේ. මේක හොඳට මේ ඝන වෙලා තියෙන්නේ. මේක නිකන් ගල් කෑල්ලක් වගේ. එහෙම නිකන් අපිට තේරුනේ. මොකද එහෙම එකක් නැහැ. දැන් අර ඒ ශරීරයේ සීමාව බොඳ වෙලා ගිහිල්ලා. මේකේ වැරද්දක් නැහැ.
අධ්‍යක්ෂකෙමෙදිත් මට ගොඩාක් කල්ගින් වැටුනේ හුස්ම වැටෙන හැටි. මොකද අහලා තියෙන දේවල්නේ අපි ගොඩක් බලන්නේ. එතකොට මට නාය දැනුනේ නැහැ. ඊට පස්සේ ඒ වෙනුවට මට ඇත්තරම දැනෙලා තියෙන අවකාශයක හුස්ම ඉහළ පහළ වක්‍රව ගමන් කරන දිශාවක් තමයි මට දැනෙමින් තිබිලා තියෙන්නේ.
හරි.
ඒක වටහා ගන්නත් මට ගොඩාක් කල් ගියා. ඒකත් මට වැඩියෙන්ම වැටුනේ ඊයර අනුග්‍රහිත සූත්‍රයේ කියව ධම්මජීව අපේ ලොකු ස්වාමීන් වහන්සේගේ.
හරි.
එහෙම තමයි මට අර දෙයක් වුණාට පස්සේ තමයි ඒක ගැන අහලා හෝ වැටීම ලැබෙන ස්වභාවය තියෙන්නේ.
හරි.
එතකොට ඒවයි වැරද්දක් නෑ කියලා ඔබ වහන්සේ නිගන් ලැබුණා.
හොඳයි.
ඒකෙන් මට ලොකු මානසික සුවයක් ලැබුණා. ඔබ වහන්සේට
හොඳයි හොඳයි තෙරුවන් සන්නයි.
ඊළඟ ගැටලුව දහම් ගැටලුව තුල්‍යයට ඉදිරිපත් කරන්න පුළුවන්.
ඔව් ඔව් ඇහෙනවා.
ස්වාමීන් වහන්ස මට අනිත්‍ය ස්වභාවය ගැන චුට්ටක් පැහැදිලි කරගන්න.
ඔව්
ස්වාමීන් වහන්ස මම බාධා නොකරන අනිත්‍ය වේලාවල් වලදී මම නිකන් පිටේට ආදීලා ඉන්නකොට මට පුළුවන්කම තියෙනවා මොහොතකට ගොඩක් වෙලාවට ප්‍රතුණක් නැතුව නිකන් ඇහැට පේනවා ඉස්සරහා තියෙන දේවල්. නමුත් මගේ පිටට කිසිම අරමුණක් නැතුව ඔහේ ඉන්නවා. කිසිම තැනක මගේ හිත නතර කරන්නේ නැතුව නිකන් බලාගෙන නිකන් ඉන්නවා. ඒකට අනිත්‍ය ස්වභාවය කියන්න පුළුවන්.
ඔව් දැන් මේ මීට කලින් අරමුණු ඇසුරේ කොහමද අනිමිත தත්වෙට හිත ගත්තේ? මක් හරි ඔය ස්පීකර් එකේ ප්‍රශ්නයක් තියෙනවා. මේ ස්පීකර් එකෙන් පොඩ්ඩක් ഘോഷාවක් ඇහෙනවා. ආ දැන් නම් හොඳයි. ඔව් ඔව් මට මෙහෙම කියන්න හැමනම් ඒ කියන්නේ දැන් රූපවල හරි නැත්නම් සද්දවල ගඳ සුවඳ රස ස්පර්ශ හිතට එන අරමුණු මේවා නිරීක්ෂණය කරලා තියනවාද? මේවට මොකද වෙන්නේ කියලා බලන් ඉඳලා තියනවාද? කය දිහා කයේ දැනෙන
කම්පනයක් දිහා, චංචල වීමක් දිහා, ඔය වගේ මොනා හරි දෙයක් දිහා, මේ වේදනාවන් දිහා බලන් ඉඳලා තියෙනවද?
ස්වාමීන් වහන්සේ, කම්පන, චංචල ඒ වගේ වෙන වෙලාවල් වලට දිහා බලලා තියෙනවා. මම මගේ භාවනාව වෙන්නේ පිම්බීම හැකිලිම.
හරි.
පිම්බීම හැකිලිම සියුම් වෙලා යනවා.
හරි.
එහෙම දිහා ඉදිරියම කරලා තියෙනවා. ඊට අමතරව ඒ දිහා බලන ගමන් සද්දයක් ඇහුනම සද්දයක් කියලා මම ඒක අයින් කරනවා. සද්දයක් ඇහෙනකොට හිතට අරමුණක්
දැන් හැබැයි එහෙම අයින් කරන්නේ නැතිව ඒවත් දැනගන්න. අයින් කරන්න කලබල වෙන්න එපා. දැන් ඔය කොයිකත් බලන්න පුළුවන්. ඒ කියන්නේ මේක වඩමින් ඉන්නවා, මේක වඩමින් නොන් සිතවිල්ලක් එනවා, සිතවිල්ලත් නිරීක්ෂණය කරනවා. ඒකත් ඇති වෙලා නැති වෙලා යන හැටි තේරුම් ගන්නවා. ඊළඟට සද්දයක් ඇහෙනවා, සද්දයක් ඇති වෙලා නැති වෙලා යන හැටි තේරුම් ගන්න. එතකොට ඔක්කොගෙම අපිට යම් නුවණක් දිනු වෙනවා. නෑ, ඒක තමයි මම කියන්නේ. අයින් කරන්න අවශ්‍ය නැහැ. ඒකත් අත්දකින්න. ඒකත් එකතු කරගන්න. ඒකත් ඉන්ක්ලූඩ් කරගන්න භවනාවටම. මොකද දැන් අපි කය දිහා බලන්නෙත් ඒකෙන් ඒකේ තියෙන යථා ස්වභාවය තේරුම් ගන්නනේ. දැන් පුළුවන් ওই සද්දවල සිතවිලි වලත් යථා ස්වභාවය තේරුම් ගන්න මට්ටමක් දැන් නම් මට තේරෙනවා දැන් නම් තියෙනවා කියලා. ඒක වචනෙන් කියන්න ඕනේ නැහැ. මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. නිශ්ශබ්දව බලන්න සද්දෙට මොකද වෙන්නේ කියලා. එච්චරයි. දැන් හිතන්න, දැන් අපි පිම්බීම හැකිලිම බලද්දී පිම්බීමක් කියලා කියන්නේ නැහනේ දැන්. දැන් ඒක බොහොම නිහඬ මනසකින් නිරීක්ෂණය කරන එක විතරනේ කරන්නේ. ඒ දේම කරන්න සද්දයකටත්, ඒ දේම කරන්න සිතවිල්ලකටත් මොකක්වත් ආයි වචනයකින් මෙනෙහි කිරීමක් කරන්න ඕනේ නැහැ. ඒකත් ඒකේ යථා ස්වභාවය තේරුම් ගන්න උත්සාහන් දෙන බොහොම නිහඬ මනසකින්. ඔව්.
එතකොට සර් මම කියු විදිහට අර මම කිසිම අරමුණක් ගන්නේ
නැතුව සාරි. අනහරි. ඔව්. වෙන්න පුළුවන්. ඔව්. වෙන්න පුළුවන්. ඔව්. එතෙන්ට එන්න ඉඩ තියෙනවා. දැන් ඒක ඔය කරන භවනාව හරහාදි ඒවි එහෙම ඇවිල්ලා නැද්ද?
නෑ, භාවනාවේදී එහෙම ඇවිල්ලා නැහැ.
හරි.
භාවනාව නොකරනවා නම් කිසිම දෙයක් හිතක් ගන්නෙ නැතුව,
ඔව්.
ඒ කියන්නේ ස්වභාවයෙන්ම පැහැදිලි කරු, මගේ හිතේ කිසිම අරමුණක් නෑ. නිකන් ඔහේ බලන් ඉන්නවා
කියන්නේ. හරි. හරි.
ඒ බලන්.
හොඳයි.
ඒ ඔයි අනිත්‍ය ස්වභාවය කියලා හම් ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන
කරපු ඔව්. ඒකේ එක ස්වභාවයක් වශයෙන් ඔක හඳුන ගන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අනිමිත්ත පැත්ත ගැන කතා කරද්දී යම් රූප මේ අරමුණු වල ඇතිවීම නැතිවීම ස්වභාවය විශේෂයෙන් දැකලා අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වීම නිසා ඒකේ නිමිති ගන්න නිමිති නොගෙන සිටින් නොගෙන ඉඳගෙන, කියන්නේ නිමිති නොගැනීම නිසා හිතේ ඇතිවෙන තත්වයක් තමයි අනිමිත්ත තත්වය වශයෙන් හඳුන්වන්නේ, අනිමිත්ත සමාධියක් වශයෙන් දක්වන්නේ. ඒක තව තව වර්ධනය කරද්දී, වර්ධනය වෙද්දී ඔය වගේ ආයි අර අරමුණු බලබලා ඉන්න දෙයක් නැහැ. ටක් ගාලා එතෙන්ට හිත දාන්න පුළුවන් වෙනවා. ඒක තමයි ඇත්තටම සලායතන විභංග සූත්‍රයේ අගහරියේදී විස්තර වෙනවා. උපේක්ඛා ඒකත්තා ඒකත්ත සිතා කියලා. ඉතින් ඒ தත්ත්වෙට හිත දාගන්න එක ඔය නිකන් අපිට තේරෙන්නේ හරි නිකන් ඉබාගාතේ බලන් ඉන්නවා වගේ. අරමුණක් නොගෙන ඔහේ බලන් ඉන්නවා වගේ තමයි අපිට එතකොට තේරෙන්නේ. ඉතින් ඒකේ වැරද්දක් නැහැ. දැනටත් ඒ මට්ටමක් නිකන් විටින් විට මතුවෙනවා නම් ඒකේ හිත පැවැත්වුවා කියලා වරදක් නැහැ.
මට කැටලුවක් තියෙනවා ස්වාමීන් වහන්ස, මේක මම තව ආරෝහක කින්වම එයා කියන දීපු අදහස. එතකොට මගේ ශරීරයේ දැනීම මට නොදැනී තියෙන්න ඕනේ කියලා. නමුත් එහෙම දෙයක් නෑ. මට මගේ ශරීරය
දැනෙනවා. ශරීරය දැනෙන්න පුළුවන්. නමුත් හිත ඒක බරපතල විදිහට අරමුණු කරන්නේ. ඒ ශරීරයේ දැනෙන දැනීම මත හිත පිහිටගින නැහැ කියත හැකි.
ඔව්.
නේද? දැන් අපි හිතන්න මෙහෙම. දැන් අර අපි කලින් කෙනෙකුටත් විස්තර කරේ. දැන් රූප පේනවා, සද්ද ඇහෙනවා, ශරීරයේ දැනිනුත් දැනෙනවා. නමුත් හිත ඒ එකක්වත් ඇසුරු කර කර ඒ ගැන කතන්දර ගොතකොත ඒව ගැන කල්පනා කර කර ඒව විමසමින් එහෙම ඉන්නේ නැහැ. හිත ඉන්නවා විවේකයෙන්. හිත ඔය එකක්වත් ඇසුරු කරන්නේ නැහැ. හැබැයි එකක්වත් නොදැනෙන්නවත්මත් නෙමෙයි නේද?
තියෙන බව දන්නවා.
තියෙන බව දන්නවා. එච්චරයි.
නමුත් මගේ නිකන් කිසිම අරමුණක් නැතුව
අනහරි. අන්න හරි. දේවක තමයි විස්තර කරන්නේ ඔය කලහ විවාද සූත්‍රයේ හරි ලස්සන ගාතාවක් එනවා. න සංඤ සංඤී න විසඤ්ඤ සංඤී නෝපි අසඤ්ඤී න විභූත සංඤී. ඒවං සමේතස්ස විභෝති රූපං සංඥා නිදානාහි පපංච සංඛා. කියලා ඔහම ලස්සන ගාතාවක් එනවා. ඒ කියන අපිට ඔය අපි ටික ටික ළඟා වෙන සංඥා මට්ටම ඒ සාමාන්‍ය සංඥා මට්ටමකුත් නෙමෙයි. ඒ කියන්නේ සාමාන්‍ය සංඥා මට්ටමක් කියලා කියන්නේ අම්මලා තාත්තලා ඉන්න, අඹු දරුවෝ ඉන්න, ගෙවල් දොරවල් තියෙන, ඇකි ආරක්ෂා තියෙන, දේශපාලනයේ තියෙන, යුද්ධ තියෙන, ඒ සාමාන්‍ය සංඥා මට්ටම ඒකත් නෙමෙයි. න සංඥා සංඤී න විසඤ්ඤ සංඤී සම්පූර්ණයෙන්ම නිකන් සංඥාවන් විකෘති වෙලා උඩු යටිකුරු වෙලා විකෘති සංඥා සහිත මට්ටමක් එහෙම එකකුත් නෙමෙයි. නෝපි අසඤ්ඤී නිකන් අර අසඤ්ඤ තත්වයේ තියෙනවා වගේ කෙලින්ම කිසිම සංඥාවක් එන්නේ නැති එහෙම එකකුත් නෙමෙයි. න විභූත සංඤී සංඥාව සම්පූර්ණයෙන්ම මේ විනාශ වෙලත් නෙමෙයි. ඉතින් ඔන්න ඔය නෂ්ඨාර්ථයෙන් තමයි ඔය தත්ත්වය විස්තර කරන්නේ බුදුරජාණන් වහන්සේ. එතකොට සංඥා යමක් තියනවා නොදැනෙනවත් නෙමෙයි. හැබැයි අරගෙන જાති ඒවා නම් නෙමෙයි.
මගේ කකුල ඇඟේ මේක එදා එනම කකුල් දෙක විතරයි මට එන්න නොදෙනින් තිබුණේ. ඒ කියන්නේ කකුල් දෙකේ විතරක් අර රේඛා ඒව දැනින්නේ නැහැ. කකුල් රේඛා දැනින්නේ බරට පොළවට දැනෙනවා. අල්ල අල්ල අල්ලට අල්ල තියන් ඉන්න එක බරට දැනෙනවා.
හැබැයි දැන් මට මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්. දැන් ඔය භාවනා කරන වෙලාවේදී අර හිතේ අරමුණු නොගන්න තත්ත්වේ ගන්න බැරිද? අන්න ඒක හොඳයි. අන්න එතනින් චිත්තානුපසනාව පැත්තෙන් දාන්න පුළුවන්. දැන් එතකොට පොඩි වෙලාවයි කියන්නේ ඒ කියන්නේ හිතට යම් අරමුණක් එනවා කියන එකනේ. නේද? මතක් වෙලා එනවනේ ටක් ගාලා. නේද? ඒ කියන්නේ දැන් හිත નિરાයාසයෙන් යම් අරමුණක් ගන්නවා. මම මොකක්වත් කරනවා නෙමෙයි. මම උත්සාහ කරනවා හිත නිමිති නොගෙන පවත්වන්න. හැබැයි හිත ගිහින් යම් කාල පරිච්ඡේදයකට පස්සේ ඔන්න අරමුණක් ගන්නවා. අන්න එතනද විපස්සනාවක් කරන්නේ. එතෙන්ද හිත නිදහස් කරන්න. එතකොට තමයි හොඳ විපස්සනාවක් සිද්ධ වෙන්නේ. නැතුව බලෙන් කරන විපස්සනාවකට වඩා එබඳු විපස්සනාවක් මෙතෙන්දී වටිනවා. මම හිතනවා මම කියපු එක තේරෙනවා කියලා. ඒ කියන්නේ දැන් අපි බලෙන් ආය විපස්සනා කර කර ඉන්නව නෙමෙයි. එයාට අපි කියනවා ඔයා නිකන් ඉන්න දැන්. සැහැල්ලුවෙන් ඉන්න. අරමුණක් නොගෙන ඉන්න. ඒක තමයි අපේ එම් එක. හැබැයි ඉතින් අපි එහෙම කිව්වට මොකද දැන් එයා විනාඩි දෙකක් විතර එහෙම ඉඳලා ඔන්න එයා විසින්ම මොකක් හරි කරගන්නවා. එයා විසින්ම ආයෙත් ඔන්න වලකට පයින්නවා. එතකොට ඉතින් අපිට තියෙන්නේ පොඩ්ඩක් මඩ ටික අයින් කරලා හොදලා ගන්න තමයි තියෙන්නේ.
එතකොට සාමාන්‍යයෙන් සාපෝ ඒ සිතුවිල්ලක් ආව මේකෙන් අයින් වෙලා ආයෙ මම සිතුවිලි නැතුව ඉන්නවා.
අන්න හරි. ඔව්. එච්චරයි.
සිතුවිලි
නැතුව ඒකත් අවශ්‍ය නැහැ. පුළුවන්ද කියලා බලන්න. මම මේ කියන ටික කරලා බලන්න පුළුවන්ද කියලා. දැන්
පින්
හරි
කරලා තියෙන හොඳයි හරි මොහොත සුළු මොහොතකට.
හරි.
ඊට පස්සේ ආපමුණ වෙනවා. එතකොට මම අබැ ආපහු පින්බීමට ගියා.
අන්න හරි. ඒ පින්බීමට නොයා බලන්න ඒ ආපු අරමුණ තේරුම් අරගෙන ඒකේ තියෙන ඇතිවීම නැතිවීම දැකලා හරි ඒක ටිකක් ගොරෝසුයි කියලා තේරුම් අරගෙන හරි ඒක අත්හැරලා දානවා. අත්හැරලා දැම්මට පස්සේ ආයෙත් හිතට අරමුණු නැති තත්වෙමනේ එන්නේ. නේද? අන්නේ අරමුණු නැති තත්ත්වයේ හිත පාත්තන්න උත්සාහන්ත වෙනවා. නැත්නම් වෙන වචනයකින් කියනවා උතනට අපිට කියන්න පුළුවන් අනිච්චානුපස්සනාවක්, විරාගානුපස්සනාවක්, පටිනිස්සග්ගානුපස්සනාවක් පැත්තට තමයි දැන් අපි ඔය යන්නේ. ඒ කියන්නේ අපේ හිත පවත්වනවා උපාදාන නොකරන තත්ත්වයේ හැකියතාක්. හැබැයි හිත විසින්ම ගිහිල්ලා මොකක් හරි උපාදාන කළොත් අපි ඒ උපාදාන කරපු අරමුණේ එක්ක අනිත්‍යයක් දකිනවා. දුකක් දකිනවා. එම නැත්තං ඒකේ තියෙන ගොරෝසු ගතියක් දකිනවා. ඊට වඩා අර කලින් තිබිච්ච උපාදාන නොකරන தത്വයේ තියෙන සැහැල්ලුව දකිනවා. දැකලා ආයිත් ඒ උපාදාන නොකරන தത്വෙටම හිත ගන්නවා.
මට සිද්ධවෙනවා සර් කවදාවත් අර හොඳ සමාධියක් කියලා කියන්නේ අනිත් අයගේ කමටහන් වෙන්න දෙහෙම මට ඇහෙනවා ඇහෙලා තියෙනවා ඒවත් එක්ක මට හිතෙනවා මගේ කවදාවත් එහෙම තද සමාධියකට මම ඇඳිලා නැහැ.
හරි. ඒකට කමක් නැහැ. දැන් ඒ කියන්නේ ඔතන ඔය නිමිති නොගෙන හිත වැඩි වෙලාවක් ඉන්න දැන් හිතන්න අද මට පුළුවන් විනාඩියයි ඉන්න. හැබැයි දැන් මම ඔය කරන අභ්‍යාසය හරහා ඔන්න හෙට විනාඩි දෙකක් ඉන්න පුළුවන් වෙනවා. අනිද්දා විනාඩි 5යි. ඉන් අනිද්දා විනාඩි අපි තුමු 10යි. තවත් සතියකින් විනාඩි 20යි. තවත් සතියකින් විනාඩි 45යි. දන්නේම නැහැ ලොකු සමාධියක් හැදෙනවා. අවශ්‍ය නම් ඉතින් අත්‍යවශ්‍යත් නැහැ ඉතින්.
දර්ශනාව වඩනවා කියන එක ගැන හරිම අවබෝධයක් මට තිබුණේ නැහැ.
දැන්
මම හිතුවා ඒ කියන්නේ දැන් ඔය එන කන පැහෙන දේ ගැන බලනවා, සිතට එන දේ බලනවා, ඒක විදර්ශනාව වැඩිමත් සාරය.
ඒක ඉතින් මෙහෙම කියත හැකි තියෙන්නේ නිකම් බලනවා කියනකට වඩා ඒකට මොකද සිද්ධ වෙන්නේ කියලා හොඳට එතනම හිත පවත්වගෙන එතනම හිත ඒකාග්‍ර කරගෙන බොහොම හිත මධ්‍යස්තව තබාගෙන මේ දිහා විමසා බලනවා නම් එතන මේ විපස්සනාවක් කියලා ඉතින් කියන්න බැරිත් නැහැ ඉතින්. එතනම ආයතන ක්‍රියාකාරීත්වයන්නේ අපි බලන්නේ. ධම්මානුපස්සනාවක ආයතන පබ්බයක් තමයි වඩන්නේ. එහෙම කීත හැකි.
ඒක විපස්සනා වැඩිමකට
සමාන කරන්න පුළුවන්. මොකද අපි දැන් ඒ කියන්නේ මේ සිද්ධ වෙන දේ තුළ පැටලීගෙන ඒකට මුලා වෙලා ඒකට දුක් වෙමින් සතුටු වෙමින් ඉන්නවා නම් එතන තියෙන මුලාවක්. අවිද්‍යාව. නමුත් ඒ වෙනුවට දැන් මම ඒක දකින්නේ මේ ඇවිල්ලා සද්දයක්. මේ ඇවිල්ලා රූපයක්. මේ ඇවිල්ලා ගඳක් සුවඳක්. මේක ඇවිල්ලා ඇති වෙලා නැති වෙලා යනවා. මේකත් එක්ක මෙන්න මේ ආයතනයේ ක්‍රියාත්මක වෙන්න හදනවා. හැබැයි ඒක සුළු දුරක් දිහිල ඔන්න ඒකත් නැති වෙලා යනවා. ඒතර මම මේකේ යථා ස්වභාවයක් තමයි දකින්න උත්සාහන්ත වෙන්නේ. මධ්‍යස්තව හිත තියාගෙන. ප්‍රපංච වලින් තොරව විතර්ක වලින් තොරව හිත තියාගෙන. එතකොට තින් විපස්සනාවක් කියලා කියන්න බැරි නෑ. හොඳයි හොඳයි. හොඳයි අපිට 9 වෙලා තියෙනවා තව ප්‍රශ්න දෙකක් තියෙනවා නේද?
එහෙමයි ස්වාමීනි.
හරි බලමු අපි පොඩ්ඩක් කෙටියෙන් උත්තර දෙන්න.
ප්‍රභා ගමගේ ඔබට අන්මියුට් කරන්න පුළුවන් දැන්.
තෙරුවන් සරණයි ස්වාමීනි හන්ස.
ඔව්.
අද වහන්සේ දරු ලොකු ස්වාමීන් වහන්සේ පවත්වන අර සංකල්ප සහ යථාර්ථය කියන ඒ දේශනා මාලාවල් අපිට ගන්න හැකියාවක් තියෙනවද
සා? ආ ඔව් ඔව් පුළුවන්. මේ
මම අන්තර්ජාල හැකියාව දුර්වලයි ස්වාමීන් වහන්සේ කියලා.
ආ ආ මේ ඒක අපේ වෙබ්සයිට් එකේ තමයි තියෙන්නේ. මම ඒ තියෙන තැන link එක මේ chat එකට දාන්න. ඒ කියන්නේ එතන ඇත්තටම මේ අපේ වෙබ්සයිට් එකේ තියෙන එක ටිකක් මේ ලොකු බරක් නැහැ. ඒ කියන්නේ ඒකේ ෆයිල් සයිස් එක ගත්තොත් හුඟක් කුඩයි. ඒ නිසා ඒක ඩවුන්ලෝඩ් කරගන්න ලේසි. මම ඒකේ link එක දාන්නම් දැන් chat එකට.
එතකොට මුලේ ඉඳලාම ගන්න පුළුවන් නේද?
පුළුවන් පුළුවන්. පුළුවන් පුළුවන්.
එතකොට ඉදිරියේවත් මට ඉදිරියේදී එහෙමම ගන්න.
ගන්න පුළුවන්. ගන්න පුළුවන්. දැන් මේ link එක නැවත ගියා නම් එතෙන්ට. එතන තියෙනවා මුලේ ඉඳන්ම ඔක්කොම ටික.
ස්වාමිනාසර් නිවනේ නිවීම එක නම් අහන්නම ලැබුණේ නැහැ.
ආ ඒකත් එතනම තියෙනවා.
ඔව්.
දේරුවන් සන්නයි.
ඊළඟ දහම් ගැටලුව විශාඛා විධාන අතරින් ඉදිරිපත් කරන්න පුළුවන්.
අනාසවසරයි.
ඔව්.
ඔබවහන්සේගේ දේශනාවේ සඳහන් කළානේ අර මැදට එන එක.
ආ.
සුඛයටයි දුකටයි දුකටයි දෙකටම වැටෙන්නක මැදස්ත උපේක්ෂාවට එන එක.
ඔව්.
ස්වාමිනාසම් එතකොට මේව ප්‍රශ්නයක් මට හිතුණා. දැන් මහානිදාන සූත්‍රයේ මැදත් පතරින්න කියලා තියෙනකොට එතකොට ඒක ආරාපේ
මැද ඇලෙන්නේ නැතුව ඉන්නේම තමයි වැදගත් වෙන්නේ. දැන් මහානිදාන සූත්‍රේ නෙමෙයි මජ්ජේ සූත්‍රේ කියන්නේ යෝ උභවන්තේ විදිත්වාන මජ්ජේ මන්තා න ලිප්පති. අන්ත දෙක දැනගන්න අන්ත දෙකේ ඇලෙන්නේ නැතිව මැදත් නොඇලී වාසය කරන්න. එතකොට අපි දැන් මෙතන ආයතන පැත්තෙන් කියනවා නම් ආධ්‍යාත්මික ආයතන, බාහිර ආයතන මැද්දේ තියෙන විඥානය. එතකොට අපිට ආධ්‍යාත්මික ආයතන වල නතර වෙන්නෙත් නැහැ, බාහිර ආයතන වල නතර වීමකුත් නැහැ. විඥානේ තේරුම් ගත්තනම් විඥානයක්, ඉතින් ඒ සකස් කරන විඥානයක් ඇති වෙන්නෙත් නැහැ. එහෙම කියන්න පුළුවන්. දැන් මෙතන මම අර මැදට ගන්නවා කියන එකෙන් අදහස් කළේ අර නිකාං මේ උපේක්ෂ දැන් මෙහෙම කියත හැකිනේ. හිතන්න දැන් විපස්සනාවක් නොවැඩන ඔච්චර ගැඹුරක් දන්නේ නැති කෙනෙක් ඕක ගත්තොත් එහෙම මට මේ කියන්නේ සැප වේදනාව විඳින්නත් එපා, දුක් වේදනාව විඳින්නත් එපා, මේ දෙක අතරලා උපේක්ෂා වේදනාවේ හිත පවත්වන්නේ කියලා ගත්තොත් ඒක වැරදි. ඒක නෙමෙයි ඉන්ද්‍රිය භාවනාවක් කියන්නේ. ඊට වඩා ගැඹුරක් එතන දේශනා වෙනවා. එතන කතා කරන උපේක්ෂාව ඒකයි මං කිව්වේ. ඒකයිවිලා අඥාන උපේක්ෂාවක් ගැන නෙමෙයි මේ කතා කරන්නේ. ඊට එහා ගිහිල්ලා විපස්සනාවක් හරහා ගිහිල්ලා හඳුනාගත්ත උපේක්ෂාවක් එතන තියෙන්නේ. ඒක අරමුණු ඇසුරු නොකිරීම තුළ මතු කරගත් උපේක්ෂාවක්. අන්න ඒ උපේක්ෂාව ඇසුරු කිරීමේ වරදක් නැහැ. එතන ඉතින් ඇසුරු කරනවා කියලා මොකද්ද ඇසුරු කරන්නේ කතකින්? එහෙමත් ප්‍රශ්නයක් තියෙනව නේද? අපි කියනවා අරමුණක් නැහැ කියලා. අරමුණක් නැහැ කියලා කියද්දි තවත් පැත්තකින් කියනවා ඇසුරු කරන්න කියලා. ඉතින් එතන අපි මේක අර සංනිවේදන ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ කියනවා කොහොමද කියන්නේ? ඒතම් සන්තං ඒතම් පනීතං යදිදං උපෙක්ඛා. එදං උපෙක්ඛා. එහෙම තමයි අපිව නිකන් යොමු කරන්නේ එතෙන්ට. මෙන්න මෙහෙම ශාන්ත වූ ප්‍රණීත වූ උපේක්ෂාවක් තියෙනවා. අන්න එතෙන්ට හිත ගන්න. එතන හැබැයි ඉතින් අරමුණක් කියලා බැහැ ගන්න තැනක් නැහැ. එහෙම කියත හැකි.
ඔව් මෙතන අර ත්‍රිලක්ෂණය දැකලා තියෙනකොට එහෙම එතනින්දම නේද?
ඒ එහෙමත් වෙන්න පුළුවන් ත්‍රිලක්. ඒකයි මම කිව්වේ උපේක්ෂාවේ විවිධ සෑහෙන පරාසයක්
තියෙනවා.
ඔව්. උපේක්ෂාවේ සෑහෙන පරාසයක් තියෙනවා. ඒ ක්වොලිටි එක ගත්තොත් උපේක්ෂාව කියන්න පුළුවන්. දැන් ඔතන මෙහෙම මේ විදිහට විස්තර කරද හැකි. ඔව් දැන් මේ විදිහට විස්තර කරද හැකි. දැන් හිතන්න අපි ඇල් වතුර ටිකකට සීනි ටිකක් දාලා තේ ටිකක් දාලා මම මීට කලිනුත් මම හිතන්නේ මේ උපමාව කිව්වා. එහෙම ගත්තාම ඒකේ රසක් තියෙනවා. ඒකේ කැමැති වෙන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ අපි ඒ වෙනුවට මේ වතුර ටිකම නටවලා මොනවා හරි කැඳ මේ 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 කසාය ටිකක් දාලා ඒව ටික ගත්තොත් ඒකේ ටිකක් අප්‍රිය අමනාප ගතිකුත් තියෙනවා. හැබැයි ඉතින් නිකන් වතුර ගත්තොත් එතන තියෙන්නේ නිකන් වතුර ගතිය. උපේක්ෂාවක් එතන තියෙන්නේ. ඉතින් ඒක එතන ආයි දෙයක් නෑ ඉතින්. හැබැයි උපේක්ෂාවක් තියෙනවා කියද හැකිද?
හරි. එතකොට අර ඔතන විඥානය අර මැද තියෙන විඥානයේ භවංග
නෑ එහෙම කියන්න බෑ. භවංග කතාවක් ඇත්තටම සූත්‍ර පිටකේ පුරාවම නැහැ. ඉතින් අපි ඔය විපස්සනාවේදී භවංග ගැන කතන්දරයක් නෑ. එතෙන්දී ඔය කතා කරන විඥාන தත්ත්වය අනිදස්සන විඥාන මට්ටම විස්තර කරන්න වෙන්නේ ශුන්‍යතා නිමිත්ත අපනිහිත පැති වලින් තමයි. يعني සංකත විඥාන தත්ත්වයක් නෙමෙයි එතකොට කතා කරන්නේ. හොඳයි.
හරි සමිනා.
හොඳයි. 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 තේරුවන් සන්නයි. හොඳයි පින්වත්නි එහෙනම් අපි අදත් පැය දෙකකුත් විනාඩි 5ක වගේ කාලයක් ධර්ම දේශනාවක සහ ධර්ම සාකච්ඡාවක නිරත වුණා. මේ අන්දමින් අපි රැස් කරගත් ආ සියලුම කුසල් දෙවියන් ඥාතීන් සියලු ලෝකවාසීන් සමග බෙදාගමු. එත්තාවතා චාදී ගාථා සජ්ජායනා කරමු. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරං. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා සාදු සාදු සාදු
සාදු සාදු සාදු ගෞරවනීය පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේගේ දෙපා නැමද අප සමට නමස්කාර කිරීමට අවසරයි සීල වන්තං ගුණ වන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලබේන මයාලත්තං පස්සින් තුන් වන්දි තුන් වරක් සාරිපුත්තාදි තේරානම් ආගතම් පටිපාටියම් සද්දා සීලං දයාවා සම්බුද්ධ පුත්තං නමාමහ ඔබ වහන්සේට අපි නිතුක් නිරෝගී සුවතාවය ප්‍රාර්ථනා කරමු තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස
හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි